සතර සතිපට්ඨානෙ කියන්නේ මොකක්ද?
කායානුපස්සන, වේදනානුපස්සන, ධම්මානුපස්සන, චිත්තානුපස්සන.
ඒ දෙක මාරු වුණා. චිත්තානුපස්සන ධම්මා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව.
අනුපස්සනාව අන්තිමට.
ඒක අන්තිමට අපි මුලින් පටන් ගමු. කායානුපස්සනාව කියන්නේ මොකද්ද?
තමන්ගේ කය අනුව බලමින් වාසය කිරීම.
කායානුපස්සී විහෙරති කියන්නේ වාසය කරන. කොහොමද ඉන්නවන කය අනුව බලමින්. ඒ කියන්නේ ශරීරයේ යම් කිසි දෙයක් දැනෙනවද ඒකට සිහිය යොමු කරගෙන ඉන්න ඕන. දැන් වාඩියලා ඉද්දි මොනවා හරි දැනෙනවද බලන්න ඕන. එහෙම එහෙ රිදෙනවා එහෙම දැනෙනවද? ඒ දැනෙන ඒවට සිහිය යොමු කරන්න පුළුවන් නම් කායානුපස්සනාව. දැන් අපි ඔහොම ඉන්නකොට ටිකක් වෙලා ඉන්නකොට ඉතින් මේ කහන්න එහෙම හිතෙනවා නේද? අත යනවා නේද? අත ගෙනියන්න කලින් පොඩ්ඩක් බලන්න මොකද්ද මේ දැනුනේ? දැන් කහන්න හිතෙනවනේ. ඒ හිතුන දේ පොඩ්ඩක් බලන්න මොකද්ද මේ දැන් කැහුවොත් හොඳයි කියලා හිතිලා තියෙනවා. ඒ හින්දා තමයි අත ගෙනියන්නේ. එහෙම නැත්නම් අපිට ඉරියව්ව වෙනස් කරන්න හිතෙන්නේ ඇයි? මේ ඉන්න විදිහේ දැන් අමාරුවක් දැනෙනවා නේද? පොඩ්ඩක් වෙනස් කළොත් සනීපයි කියලා හිත කියනවා. ඒ ගතිය පොඩ්ඩක් හිතෙන් බලන්න ඕන. මොකද්ද මේ දැනෙන්නේ කියන එක පොඩ්ඩක් හිත යොමු කරලා බලන්න ඕනේ මේ පැත්ත. දැන් එකපාරට අපේ පුරුද්ද තියෙන්නේ අන්න අත යනවා විතරයි. අත ගෙනියන්න කලින් සිහි කරන්න ඕනේ. ඔන්න දැන් අත ගෙනියන්න හිතිලා තියෙනවා. මොකටද ගෙනියන්න හිතිලා තියෙන්නේ? මෙතන කහන්න කැහුවොත් තියෙන්නේ මොන වගේ ගතියක්ද කියන එක හිතලා ඊට පස්සේ අත ගෙනියන්න. එතකොට අත ගෙනියනකොට දැනෙන ටිකක් බලා ඉන්න. දැනීම් ටිකක් තියෙනවා නේද? දැන් එකපාරට ඔන්න අර පැත්ත සද්දයක් ඇහෙනවා බලන්න හිතෙනවා. බලන්න හිතුණා දැන් ඔළුව යන හැටි මේ හරියේ දැනෙන දේවල් ටික තියෙනවනේ. බෙල්ලේ ඒ දැනෙන දේවල් වලට සිහිය තියාගෙන ඔළුව කරකවන්න බලන්න. පුළුවන් නේද එහෙම? ඒක කරන්න ඕන. ඈ කළොත් තමයි කායනුපස්සනාව වෙන්නේ. ඒ දැනෙන දෙයට සිහිය යොමු කළොත් කායානුපස්සනාව පටන් ගැනීම වෙනවා. ගැඹුරට යනකොට ටිකක් වෙනස්. අපි ඉස්සෙල්ලා කරන්නේ මේ කයේ මොනවා හරි දැනෙනවා නම් ඒකට සිහිය යොමු කරගන්න. දැන් අපි සක්මන් භාවනාවේදී කරන්න කිව්වේ ඕක. දැන් වෙනදා නිකන් ඇවිදිනවනේ. අද එහෙම නෙමෙයි. කකුල ගෙනියනකොට මොනවද දැනෙන්නේ? ඈ තියලා තියනකොට මොනවද දැනෙන්නේ? හොඳට සිහිය යොමු කරගෙන බලන්න ඕන. ඈ දැන් නිකන් ඇවිදින්නේ නැහැ. ඇවිදිනකොට දැනෙන දේවල් වලට අවධානය තියාගෙන තමයි අපි ඇවිදින්නේ. එතකොට තමන් දන්න ඕන කය ගැන දන්නවා. දැන් කයින් කෙරෙන දේවල් වලට සිහිය පිහිටලා දැන් උදේ මෙතෙන්ට එනකොට ආවා කියලා දන්නේ නේද? කයේ දැනුනේව දන්නේ නැහැ නේද ඇවිදගෙන ආවට? නෑ වෙන මොනවද ඔළුවේ තිබුණේ? මෙතෙන්ට එනකොට මේ කකුල් යන හැටි දැනුනේව මුකුත් මතක නැහැ නෑ. ඒවට සිහිය පිහිටුවේ නෑ. ඇයි වෙන මොනවා හරි හිත හිතාන ඉන්නේ නේද?
මෙතෙන්ට එන එකම ආරමුණු කරගෙන ඉක්මන් දෙන්නේ කියන්නේ
ඒ අදහස. කොහොම ආවත් ඒ එන්න මුලින් එන්න හිතන එක වෙනම එකක්. එන අතරේ දැනෙන දේවල් ටික මොකුත් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති සිහිය නැහැ. කයට සිහිය පිහිටුවේ නැහැ. වෙන මොනවා හරි හිත හිතා තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් අපි සක්මන් භාවනාව කරද්දී එහෙමද? නෑ. එතකොට හොඳට සිහිය තියෙනවා නේද? ඒ සිහිය දැන් අනිත් වෙලාවටත් ටික ටික යොමු කරනවා. හරි භාවනාව කරද්දි විතරක් නෙවෙයි අනිත් වෙලාවටත් සැරින් සැරේ බලන්න මේ කයේ දැනෙන්නේ මොනවද. ඕන ඉරියව්වකදී ඔය නිකන් මෙහෙම ඉන්න ගමන් ආ දැන් දැනෙන්නේ මොනවද ශරීරේ කියලා අවධානය යොමු කරලා බලන්න පුළුවන්. හරි. ඒ හින්දා තමයි මම අර හිටගෙන ඉද්දිත් බලා ඉන්න කිව්වේ. එතකොට හිටගෙන ඉද්දි බලන්න පුළුවන්. ඇවිදිද්දි බලන්න පුළුවන්. ඕකම දැන් අපිට වාඩි වෙලා ඉද්දිත් බලන්න පුළුවන් ටිකක් සිහියෙන් යොමු කරගෙන හිටියෝ. මොනවද තියෙන දැනීම් ටික? කරලා බලන්න ඉතින්.
දැන් අපි ගෙදර වැඩ කරද්දී
බැරි ඉතින් ඒක කරලා නැති හින්දානේ. දැන් ටික ටික මතක් වෙන වෙලාවට සිහිය ගන්න. දිගටම හිටින්නේ නැහැ. දැන් සැරින් සැරේ මතක් වෙනවානේ. පොඩ්ඩක් කයට අවධානය යොමු කරන්න ඕන. ඒ වැඩේ කරන ගමන්ම සිහිය තියාගෙන කරන්න බලන්න. එහෙම කරනකොට කරනකොට ඒක ටික ටික පුරුදු වෙනවා. ඊට පස්සේ ওই මුලදී උත්සාහයක් අරන් කළාට ඊළඟට ඉබේම අවධානය හිටින්න ගන්නවා. ඒ මට්ටමට තමයි හදා ගන්න ඕනේ. ඈ මුලදී අපේ දැන් අපි පුරුදු කරලා නැති හින්දා සිහිය නැහැ. දැන් ඒ පුරුද්ද ඇති කරන්න තමයි ওই භාවනාවල ටික ටික දෙන්නේ. ඈ සක්මණෙන් එහෙම දැන් ඒකට පුරුද්දක් හිතට දෙනවා. ඒක දැන් ටික ටික තමන් අනිත් වැඩ කරද්දිත් සැරින් සැරේ අවධානය යොමු කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට එහෙම කරනකොට කරනකොට ඔන්න හිත ටික ටික ඕකට පුරුදු වෙනවා. ඔව් ගිලම්පස ගන්න. ඒක අපි ඒ තේ බොන ගමන්ම කතා කරන්න පුළුවන් ඈ. එතකොට ඒ කායානුපස්සනා කියන්නේ කය පිළිබඳව සිහිය පිහිටෝගෙන ඉන්න එක. ඈ ඒක ලේසි නෑ. ඔව් ඉතින් සැරින් සැරේ බලන්න ඕන දැන් කයේ ශරීරයේ දැනෙන්නේ මොනවද. ඈ හාන්සි වෙනකොටත් නිදා ගන්නකොටත් ඉතින් හාන්සිලා ඉදී චුට්ටක් බලන්න දැන් ශරීරයේ දැනෙන්නේ මොනවද කියලා බලයි. එහෙම එහෙම ඕක ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැම ඉරියව්වෙදිම සිහිය පිහිටන්න බලන්න පුරුදු වෙන්න කියලා. ඈ අපිට එකපාරට ඒක කරන්න බෑ. බැරි හින්දා තමයි අපි මතක් වෙන වෙලාවට පොඩ්ඩක් බලා ඉන්නවා සිහිය පිහිටන්න. කය ගැන අවධානය යොමු වැඩේ කොහොමත් කෙරෙනවානේ. දැන් මෙතන ඉඳ අතෙන්ට යන්න ඕන කියලා හිතුවොත් යන එක කෙරෙනවා. ආයේ අපිට හිතන්න ඕනේ නැහැ. ඒ අතර කයේ කෙරෙන වැඩ ගොඩක් තියෙනවානේ. අන්න ඒවට සිහිය පිහිටගෙන අපි බලා ඉන්නවා. එතකොට ඒ කරන වැඩේ කෙරෙනවා. ඒ වැඩේ නවත්තන්න කියන එක නෙමෙයි. මේ දැන් තමන් කරන වැඩේ අන දැන් මට මේ බිස්කට් එක කන්න හිතුනොත් දැන් ඒක ආය අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ නේද? මොකක කළත් දැන් බලන්නක දැන් මං මේක හිතුවත් නැතත් මේක කටට යනවනේ. දැන් සිහිය පිහිටනවා කියන්නේ මෙහෙම යනකොට අතේ දැනෙන දේත් මට ඕනනම් බලන්න පුළුවන් නේද? හපනකොට කටේ දැනෙන දේත් බලන්න පුළුවන්. ඔන්න සිහිය පිහිටන. දැන් අපි ඔහොම පුරුදු වෙලා නැහැ. ඕක උත්සාහයක් කරන් බලන්න ඕන. නේද? අවධානය යොමු කළොත් තමයි මේ දැනීම් ටික දැනෙන්නේ. අන්න ඒකයි කරන්න කියන්නේ. වෙන වැඩ කරන ගමන්ම සැරින් සැරේ මේ ශරීරයේ දැනෙන ඒවට අවධානය යොමු කරන්න බලන්න. ශරීරෙ මොකුත් දැනෙන්නේ නැත්තම් හුස්ම හරි දැනෙනවනේ. අර මම හිටගෙන ඉද්දි බලන්න කිව්වේ හුස්ම යන එනවනේ. මේ වාඩිලා ඉද්දිත් මොකුත් දැනෙන්නේ නැත්තම් හුස්ම දිහා බලා ඉන්න පුළුවන්. ඒකත් කායනුපස්සන. දැනෙන දෙයක් නේද? ඒක හරි. ඉතින් මුලදී හිත කැමති නැහැ ඕක කරනවට. දැන් හිතට පුරුදු නැහැනේ. ඒක නවත්තන්න එක එක දේවල් දෙනවා. ඒ නිතිමත එනවා කියන්නේත් ඒ අපේ නීවරණ මතුවෙන. තීන මිද්ද. හරි. ඒක මුලදී එහෙම නිතිමත වුණාට ආය ආය කරනකොට නිතිමත එන්නේ නැහැ. හිත පුරුදු වුණාම. පැහැදිලිද දැන්? ඕක මේ ආය අනුපස්සනාව කියලා වචනේ පාඩම් කර කර හිටියට හරියන්නේ නැහැ. නෑ. මම හපනකොට බලන්න ඕන කටේ දැනෙන්නේ මොනවද? ඈ? අත යන හැටි බලන්න ඕන. ඈ? දැනෙන දැනීම් ටිකක් තියෙනව නේද? ඒ වගේන සිහියෙන් බලා ඉන්න ඕන. ඒක තමයි කාය අනුපස්සනාව. ඒක කරන්න ඕන දෙයක්. හරි? ඇති ඇති. ඒ අවධානේ යොමු කළොත් අපට වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි ওই වෙලාවේ අකුසල් කෙරෙන්නේ නැහැ. අපි වෙන මොනවා හරි හිත හිතා හිටියත් ওই කාලය තුල අකුසල් සිත් හැදෙන්නේ. නේද? ඒ මොකක් හරි ලෝභ කැමැත්තකින් හිතනකොට ලෝභ සිතුවිලි. තරහකින් හිතනකොට ද්වේෂ හිතුවිලි. නේද? අපි දැන් ඔය අවධානය යොමු කරගෙන හිටියේ නැත්නම් මොකද කරන්නේ? වෙන මොනවා හරි හිතනව නේද? හිතනවා කියන්නේ එක්කෝ මොකක් හරි ආසාවෙන් කැමැත්තෙන් හිතනවා. කැමැත්තෙන් හිතනවා කියන්නේ මොන සිතුවිලිද? ලෝභ සිතුවිලි. නේද? ලෝභ සිතුවිලි කියන්නේ පින්ද පවුද? ලෝභයේ මුල්ලලාන පව්. නේද? එහෙම නැත්තම් තරහව මුල් කරගෙන නම් හිතන්නේ එතකොට ඒකත් පව් අකුසල් නේද? ඉතින් සාමාන්‍යයෙන් ඕවණි වෙන්නේ දැන් අපි ඔව් සිහිය පිහිටෝගෙන හිටියොත් කායානුපස්සනාව සිහිය පිහිටෝගෙන හිටියොත් අන්න අකුසල් කරන එක නවතිනවා අඩු වෙනවා. මේ දැන් සිහිය මේකේ පිහිටගෙනනේ තියෙන්නේ කායට. එතකොට වෙන දේවල් හිතන්න වෙලාවක් නැහැ. නේද? ඉතින් තව විදිහකට ඒකෙන් Tamanṭama හොඳක් කරගන්නේ මේ සතිය පිහිටන එකෙන්. කෙලස් දුරු කරගන්නවා. ඔව්. ඕක තමයි වීරිය කරනවා කියන්නේ නූපං කුසල් ඇති කරගන්නවා. ඈ? ඔව්. වීරිය කරනවා. අලුතෙන් කුසල් ටිකක් ඇති කර ගැනීමක් ඒක. උත්සාහය දන්නවා. ඈ? කලින් තිබුණ නැති කුසලයක් වැඩි දියුණු කරගන්නවා දැන්. ඉතින් සැරින් සැරේ බලන්න සිහිය පිහිටව ගන්න බලන්න. ඔය වෙන ඒවා හිත හිතා හිටියට ඇති වැඩක් නැහැ. ඊට හොඳයි තමන්ගේ මේ ශරීරේ දැනෙන දේවල් වලට සිහිය යොමු කරගෙන ඉන්න. එතකොට ඒක නිවන් මාර්ගය වෙනවා. ඒක මෛත්‍රිය කරලා වැඩක් තියනවද මිය ගිය අයට? නෑ මං අහන්නේ මිය ගිය කෙනෙකුට අපි දැන් මෛත්‍රී කරන්න හොඳද කියලා අහන්නේ. දැන් ඉස්සෙල්ලා බලන්න ඕනේ ඇයි අපි මිය ගිය කෙනෙකුට මෛත්‍රී කරන්නේ? මිය ගිය කෙනෙකුට පින් අනුමෝදන් කරන එක වෙනමයි. නේද? පිනක් කරලා පින් අනුමෝදන් කරන එක හොඳයි. මිය ගිය කෙනා මිය ගිහිල්ලා ඉවරනේ. දැන් මෛත්‍රී කළා කියලා එයාට පණ එනවද? නෑ. අපිට මුකුත් උදව්වක් කරන්න පුළුවන්ද දැන් මෛත්‍රී කළාට මිය ගියාට පස්සේ? බෑ. හරි. අපිට කරන්න පුළුවන් දේ තමයි පිනක් කරලා පින් අනුමෝදන් කරන එක. ඊට අමතරව මෛත්‍රී කරන්න යන්න එපා. මොකද්ද වෙන්නේ? මෛත්‍රී කරනකොට තණ්හාව වැඩි වෙනවා. නේද? මරුණට පස්සේවත් අතාරින්න බෑ. ඉතින් කොහෙද ජීවත් වෙද්දි කොහොමද දැන් මරුණට පස්සේ තවත් අල්ලගෙන ඉන්න හදනවා? එහෙම අල්ලගන්න යන්න එපා. හරි. අල්ලගත්තොත් වෙන්නේ Tamanta සසර යන්න. කාට වුණත්? ඔව්. දෙමව්පියෝ කියන අය වුණත් දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ ඉන්න ඔක්කොම අපේ සංසාරේ කොහේදී හරි දෙමව්පියෝ වෙලා තියෙනවා. මේ ජීවිතය විතරක් නෙමෙයි. අනිත් හැමෝම සංසාරේ අපිට දෙමව්පිය වෙලා ඉපදිලා තියෙනවා. එතකොට ඇයි අපි මේ දෙමව්පියන්ට විතරක් මරුණට පස්සේ මතක් කර කර ඉන්න.
නේද?
ඔව්. අපි මැරුණාට පස්සේ ඔය කවුරුවත් මතක නැහැ ඊට පස්සේ. අපි කොහේ යයිද දන්නේ නැහැ නේද? ඉතින් අපිට කරන්න පුළුවන් දේ ඒගොල්ලන්ට මෛත්‍රී වඩන එක නෙවෙයි. මොකද්ද කරන්න පුළුවන්? පින් අනුමෝදන් කරන. ඒක කළාට වරදක් නෑ. තමන් හොඳ වැඩක් කරලා ආමේ පින මේගොල්ලන්ට අනුමෝදන් වෙන පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් පින් අනුමෝදන් වෙයි. ඔව්. ඒ ඉතින් අපි දැන් ඔය දැන් මේ දැන් ඔය බිස්කට් දීගෙන යනවා. බිස්කට් බෙදුවනේ දැන්.
හැමෝම
ඔව් සමහර තැන් තියෙනවා පින් ගන්න පුළුවන්. හැම තැනම බෑ. ඔව්. දැන් අම්මා මොනවා හරි කාට හරි දෙන්න යනවා. හරි. කෑම එකක් කීම්. දැන් එයාගේ හොඳට බඩ පිරීලා ඉන්නේ. එයා ගණීද කෑම එක? හොඳට අනේ මගේ බඩ පිරීලා තව කන්න බෑ. ඔව්. ඉතින් අපිට දෙන්න ඕන වුණාට දෙන්න බෑ. ගන්න කෙනා ඒවා බලාපොරොත්තුෙන් බඩ ගින්නේ ඉන්න වෙලාවක නම් ගන්න. නේද? ඒ වගේ වැඩක්. ඉතින් දැන් අපිට පින් දෙන්න උන පාලියටම පින් දෙන්න බෑ. ඒගොල්ලෝ පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒගොල්ලෝ ගන්න. හරි. ඔව් ඔව්. දැන් පින් ඕන අය බලාගෙන ඉන්න. දැන් අපිට මොනවා හරි ඕන වුණා නම් කොහෙන් හරි ඕක ලබා ගන්නනේ බලන් ඉන්න. ඉතින් පින් ඕන වුණා නම් ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා කවුරු හරි. අපි විතරක් නෙමෙයි තවත් ඥාතියෝ ඇතිනේ. කවුරු හරි පින් දෙයි කියලා බලන් ඉන්නවා. ඒ වගේ වෙලාවක ඔන්න අපි පින් අනුමෝදන් කළොත් ඒගොල්ලන්ට ඒක ලැබෙනවා ලොකු ප්‍රයෝජනයක්. හැබැයි එහෙම බලා ඉන්නේ නැති කෙනෙකුට අපි දුන්නට ඒගොල්ලෝ දන්නේ
නැහැ.
හැබැයි අපිට තියෙන වාසියක් අපි පින් අනුමෝදන් කරනවා කියන්නේ අපි දානයක් දෙන්නේ. නේද? Taman satu pinne anumodan karana. ඒ පින අපිට තියෙනවා. අපි පින් අනුමෝදන් කරනකොට තව පිනක් අපට එකතු වෙනවා. ඇයි දානයක් නෙවේ? ඒකෙන් තව අපේ පින් වැඩි දියුණු වෙනවා. දැන් සමහරු හිතනවා මං කරපු පින් ටික අනුමෝදන් කරාම මට නෑ. අපි අමාරුවෙන් කරගත්තු පින් ටික තව කෙනෙකුට දුන්නා නේ අපිට කො? නේද? මෙච්චර වෙයි අමාරුවෙන් කමක් නැහැ. ඉතින් තමන් කාට අනුමෝදන් කළත් ඒක තමන්ට තව තව කුසල් වැඩි දියුණු කර ගැනීමක්. එහෙම හිතන්න. වර්ධනය වෙනවා. මේවා ඉවර වෙන්නේ නැහැ. දැන් ලිඳකින් වතුර ගත්තාම ලිඳ හිඳෙනවද? නෑ, තව තව වතුර උනනවා. හරි. ඒ වතුර ගන්න ඇතුළ ලිඳත් වුණොත් ඒක පල් වෙනවා. ඒ වගේ අපි පින් අනුමෝදන් කරන්න අනුමෝදන් කරන්න අපට තව තව පින් ලැබෙනවා. ඕවා ඉතින් මේ බුදු දහමට අදාළ දේවල් නම් නෙමෙයි. ඈ බුදු දහමේ කියන්නේ මළගිය අයට පින් දෙන එක හොඳයි කියලා. ඒක කොතනද මොකද්ද කියන කතාවක් නෑ. හරි. තමන්ගේ කෙනෙකුට කරන උදව්වක් නේ පින් අනුමෝදන් කරනවා කියන. ඉතින් අපි පින් අනුමෝදන් කරනකොට හිතන්න ඕන මේ පින් අනුමෝදන් වෙලා මේගොල්ලෝ නරක තැනක ඉපදිලා ඉන්නා නම් හොඳ තැනක ඉපදිලා මේ ධර්ම මාර්ගයට වැටෙන්න මේ පින් හේතු වාසනා වෙන්නේ. ඒ විදිහට පින් අනුමෝදන් කරන. එතකොට ප්‍රශ්නයක් නෑ. ඔව්. එතකොට මේ පින් අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා නිවන් අවබෝධ කරගන්න උදව් වෙන්නේ. එහෙමයි පින් අනුමෝදන් කරනවා. හරි. අපි නිකම්ම පින් අනුමෝදන් කරනවා නෙමෙයි. මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා ධර්ම මාර්ගයට වැටෙන්න, නිවන් මාර්ගයට වැටෙන්න. ඒ සඳහායි පින් අනුමෝදන් කරන්නේ. නේද? එහෙම හිතුවහම තමන්ට කුසලුත් වැඩි ලබන කෙනාටත් හොඳක් වෙන්නේ.
සිල්වත් කෙනෙකුට දෙන දානයක් ඇත්තට උතුම්. සමහර විට දැන් සිල්වත් කෙනෙකුගේ කඩගින්නක් නැහැ, කුසයක් නැහැ. ඒ වගේම
අපි දන්නවනේ ඔන්න කෙනෙක් වැරදි වැඩ කරන්නේ. දැන් බඩගින්නේ ඉන්නවා. හොරකමේ යන කෙනෙක් කියන්. අපි දැන් කෑම වේලක් දුන්නාම මිනිස්සයා බඩ පුරවගෙන යනවා හොරකම. ඈ? ඉතින් අපි කෑම එක දුන්නොත් ආ මේකෙන් බඩ පුරවගෙන ගිහින් හොරකමේ යන්න කියලා. එහෙම නෙවෙයිනේ අපි බලාපොරොත්තු වෙන්නේ නේද? මේක කාලා හොඳ වැඩක් කරන්න. ඔය හොරකම නවත්තන්න. අන්න ඒ වගේ වැඩක්. එයාට ඉස්සරහට හොඳක් වෙන්න කියන පැත්ත තමයි අපි ප්‍රාර්ථනා කරන්න. ඒකයි මේ ධර්ම මාර්ගයට වැටෙන්න, නිවන් මාර්ගයට වැටෙන්න, නිවන් පිණිසම මේ පින් යොදා ගන්න හේතු වෙන්නේ. මේ විදිහට හිතලා පින් අනුමෝදන් කරන්න. එතකොට ඒක තමන්ටත් ලොකු කුසලයක් වෙනවා. හරි? එහෙම කරාම හරි. එතකොට ගෙදර ඉඳන් පින් අනුමෝදන් කළා කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ සඳහා තමයි ඒගොල්ලන්ට ඒ පින් යොදා ගන්න පුළුවන්. අකමැත්තෙන් හරි හොඳ වැත්තට වැටෙන්න වෙනවා. අපි හොඳයි. දැන් මේ ඕවට වඩා අපි බලන්න ඕන දැන් අපි කොහොමද නිවන් මාර්ගයට වැටෙන්නේ. එහෙම නොවුනොත් එහෙම අපිත් ඉතින් ওই තැනක ඉපදිලා කවුරු හරි පින් දෙනකම් බලා ඉන්නවි. නේද? මේ ජීවිතේ ධර්මයෙන් ප්‍රයෝජනේ ගත්තේ නැත්තම් අපටත් ඉතින් මැරුණට පස්සේ ඉන්නේ කවුරු හරි පින් දෙනකම් බලා ඉන්න. ඈ කවුරු හරි පින් දෙයි කියලා. ඒ තත්ත්වයට වැටෙන්න හොඳ නැහැ. මොකද අපිට තියෙන බුදු දහම අහන්න ලැබිලා තියෙනවා නේද? ඒකට මේ ධර්මයෙන් ප්‍රයෝජනේ ගත්තොත් ආයි සතර අපාගත නොවන තත්යකටපත් වෙන්න පුළුවන්. මේ ධර්මය බුදුදහම අවබෝධ කරගත්තොත් ආයේ සතර අපාගත නොවන තත්යකටපත් වෙන්න පුළුවන්. මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. හරි. ඒ හින්දා තමයි මේ අපාගත විවි දුක් විඳින සත්වයාට අනුකම්පාවෙන්මයි මේ ධර්මය දේශනා කළේ. අපි ගැන අනුකම්පාවෙන්මයි. ඉතින් අපි කරන්න ඕන ඒ ධර්මය අවබෝධ කරගන්න.
දැන් හීනෙන් දැක්කම පින් දෙනවා පවුණා. දානි වීමගේ.
හීනෙන් පින් දෙනවද?
දැන්. හීනෙන් දැක්කොත්. පවුණා දානි පින්
දෙනවා. ඒක හොඳයි. දානි දීලා පින් අනුමෝදන් කරමු.
පින් අනුමෝදන්.
ඒක හොඳයි, ඒක හොඳයි. ඒක හොඳයි. ඒගොල්ලෝ කොහොම හරි මතක් වුණොත් ඒගොල්ලන්ට පිනක් කරලා පින් අනුමෝදන් කරන්න. ඔව්. දැන් ඔය අනුන් ගැනනේ ඔය අපි කතා කරන්නේ. දැන් අපි ගැන කතා කරන්න ඕනේ. නේද? දැන් බුදුහාමුදුරුවෝ අනුන් ගැන හොයන්න කලින් තමන් ගැන හොයන්න කියලා. ඒක තමයි කරන්න ඕනේ. දැන් දහමක් ලැබුණ එකේ ප්‍රයෝජනේ ගන්නවා කියන්නේ ඒක. නේද? මේ දහමෙන් අපි කොහොමද ආයේ ඔය වගේ තැන්වලට යන්නේ නැතුව සුගතිවලම උත්පත්තිය ලබන්නේ? එහෙම නැත්නම් මේ සංසාරයෙන් මිදෙන මාර්ගයට වැටෙන්නේ කොහොමද කියන එක තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ. බුද්ධ ධර්මය කියන්නේ ඒක. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ඒක තේරුම් ගන්න. නේද? තේරුම් ගන්න බැරි නෑ. ආ බොහොම සුළු මොහොතකදී වුණත් අවබෝධ වෙන්න පුළුවන්. හරියට ධර්මය අහගෙන ඉන්න ඕන. හැමෝම ලිව්වද දැන් නම් ටෙලිෆෝන් නම්බර එහෙම ලිව්වේ නැති අය ඉන්නවා නම් ලියන්න මේ. එතකොට ආයේ තියෙන දවසක දන්වන්න පුළුවන් මේවා තියෙනකොට. දැන් කොහොමද මේ ධර්ම මාර්ගය කියන එක තේරුම් ගන්නේ? ඔතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සම්මා දිට්ඨිය කියන එක ඇති කරගන්න ඕන. මොකද්ද සම්මා දිට්ඨිය? මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ?
දැක්කා ඇති නිවැරදි දැක්කා.
නිවැරදි දැක්ම. සක්කාය දිට්ඨිය නැති කරන මාර්ගේ පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. ඈ දැන් සෝවාන් වෙන මාර්ගේ පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. ඒකට අපි කියනවා මේ ලෝකෝත්තර විදිහට එන සම්මා දිට්ඨිය මේ කතා කරන්නේ. ලෞකික සම්මා දිට්ඨියකුත් තියෙනවා. මේ යන ජීවිතේ යහපත් කරගන්න නම් පව් කරන්න එපා, පින් කරන්න. හැබැයි සංසාරේ යනවා. ඈ ඉතින් බුදු කෙනෙක් පෙන්වලා දෙනවා සංසාරේ කොහේ ගියත් දුක, දුකෙන් මිදිලා නැහැ. දුකම තමයි කොහේ ඉපදුණා. හරි. ඒ දුකෙන් මිදෙන මාර්ගය ඒක තමයි ලෝකෝත්තර මාර්ගය. අන්න ඒ මාර්ගය දැක ගන්න එන හරි දැක්ම, නිවැරදි දැක්ම. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධකින් එන දැක්මක්. දුක කියන්නේ මේකයි, දුක හටගන්නේ මෙහෙමයි, දුක නිරෝධ වෙන්නේ මෙහෙමයි, නිරෝධ වෙන මාර්ගය. හා ඒ විදිහට එන හරි දැක්මක්. ඒකට කියනවා ඒ චතුසත්‍ය සම්මා දිට්ඨිය. නැත්තම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය.
සම්මා දිට්ඨි
ප්‍රඥාවට. ඒ කියන්නේ මේක නුවණින්ම ඇති කරගන්න ඕන දෙයක්. ප්‍රඥාවෙන්ම ඇති කරගන්න ඕන දෙයක්. හා තේරුම් අරන්ම ඇති කරගන්න ඕන දෙයක්. ඒ කියන්නේ ධර්මය අහලා වටහා ගැනීම තුලින්මයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. වෙන විදිහක් නැහැ. බුදුදහම අහලා තේරුම් ගැනීම අවබෝධයක් තුලින්මයි සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. ඒකයි අපිට බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ. බුදුදහමක් අවශ්‍ය වෙන්නේ. සම්මා දිට්ඨිය කියන එක තනියෙන් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදු කෙනෙක්ගේ දහම අහලම අවබෝධයක් තුලින්ම තේරුම් ගැනීමක් තුලින්ම ඇති කරගන්න ඕන දෙයක්. එතකොට සම්මා දිට්ඨිය කියන එක 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 විදිහට විස්තර කරනවා. මේ විදිහටත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්, මේ විදිහටත් පුළුවන්. එකක් තමයි දුක කියන්නේ මොකද්ද, දුක්ඛ සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද. මෙන්න මේ ටික දැන ගැනීමෙන් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් කියලා. තව තැනක සඳහන් වෙනවා ලෝකය කියන්නේ මොකද්ද, ලෝක සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද. ඒකෙනුත් පුළුවන් සම්මා දිට්ඨිය ඇති කරගන්න. ලෝකයෙන් මිදෙන මාර්ගයට වැටෙන්න පුළුවන් ඒකෙනි. ලෝකෝත්තර කියන්නේ ලෝකයෙන් මිදෙන මාර්ගය නේද? ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න පුළුවන් කොහමද? ලෝකය මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? ලෝක නිරෝධය කියන්නේ මොකද්ද? නිරෝධ කරන්නේ කොහොමද? මාර්ගය. ඔය ගැන අවබෝධකෙනුත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ලෝකෝත්තර වෙන මාර්ගේ පටන් ගන්න පුළුවන්.
දුක්ඛ නිරෝධය කියන්නේ
නිර්වාණය නේද? ඔව්. ඔව්. දුක්ඛ නිරෝධය කියන්නේ නිර්වාණය. නිවන. දුක කියනවා දුක ඉතුරු නැතුව නිරෝධයට අපි නිවන කියලා කියනවා. රහත් වෙනවා කියන්නේත් ඒක. දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළාට කියනවා රහත් වුණා කියලා නේද? ඒ කියන්නේ ආයි දුක හටගන්නේ නැහැ. දුක්ඛ සමුදය ඉතුරු නැතුවම ප්‍රහාණය කළා. අතෑරියා. දුක හටගන්න තියෙන හේතු ටික එහෙමම අතෑරියට පස්සේ ආයේ දුක හටගන්න විදිහක් නැහැ. ඕකට නිවන කියලාත් කියනවා, රහත් වුණා කියලාත් කියනවා. නේද? දුක්ඛ නිරෝධේ අරහත්. නේද? එතකොට ඒක කරන්න මාර්ගයක් තියෙන. ඒක තමයි ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. එතකොට මේ මාර්ගේ පටන් ගන්න නම් සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕනේ. එතකොට සම්මා දිට්ඨිය ඇති කර ගන්න නම් දුක කියන්නේ මේකයි, දුකට දුක හටගන්නේ මේ හිඳයි, දුක්ඛ නිරෝධය මේකයි, නිරෝධ කරන විදිහ මේකයි කියන අවබෝධයක් එන්න ඕනේ. එහෙම නැත්නම් ලෝකය කියන්නේ මේකයි, ලෝකය හටගන්නේ මෙහෙමයි, ලෝක නිරෝධය කියන්නේ මේකයි, ඒ නිරෝධය අවබෝධ කරගන්නයි මෙන්න මෙහෙමයි කියන දැක්මක් එන්න ඕනේ. එතකොට තමයි සම්මා දිට්ඨිය. ඒ දැක්ම එනවා කියන්නේ නිරෝධ කළා නෙමෙයි. නිරෝධ කරන්න පටන් ගන්න හැටි. අවබෝධ වුණා. හරි? සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය තියෙන කෙනාට ඔන්න දැන් මාර්ගයක් තියෙනවා වඩන්න. එතකොට ඒවා මාර්ගේ වඩනකොට අවබෝධය තුලින් එක එක මාර්ගඵල ලැබෙනවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්. හැබැයි ওই මාර්ගඵල ලැබෙන විදිහ ලෝකෝත්තර මාර්ගේ. එහෙම නැත්නම් ආර්ය මාර්ගය කියලා කියනවා. ඒකට වැටෙන්නේ ධර්මයක් අහලා සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් පමණයි. හරි? එතකොට දැන් සම්මාදිට්ඨිය බලන්න ලෝකය, ලෝක සමුදය, නිරෝධය, මාර්ගය. ඔක තවත් විදිහකට කියනවා රූපය, රූප සමුදය, රූප නිරෝධය, මාර්ගය කියලා. එහෙම කිව්වත් අර කතාවම තමයි. ඇයි? ලෝකේ හැදිලා තියෙන්නේ රූප වලින් නේද?
දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගිකමයි.
ඔව්. ඉතින් ඒක පටන් ගන්නෙ මොකෙන්ද? සම්මාදිට්ඨියෙන් නේද? ඒක තමයි මේ සම්මාදිට්ඨිය කතා කරන්නේ. මේ මාර්ගේ වැටෙන්න නම් සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ. දැන් සම්මාදිට්ඨිය කියන්නේ ආපහු ওই චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. දුක කියන්නේ මොකද්ද? දුක හටගන්නේ ඇයි? නිරෝධය මොකද්ද? මාර්ගය මොකක්ද? එහෙම නැත්නම් ලෝකය ගැන අවබෝධයක්. ලෝකය කියන්නේ මොකද්ද? ලෝකය හටගන්නේ ඇයි? නිරෝධය මොකද්ද? මාර්ගය මොකක්ද? එහෙම නැත්නම් රූප ගැන අවබෝධයක්. රූපය කියන්නේ මොකද්ද? රූප හටගන්නේ ඇයි? රූප නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔය ගැන අවබෝධකින් එනවා සම්මාදිට්ඨිය. ඈ? පැහැදිලිද? ඔව්. ඉතින් තව දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුක කිව්වත් ලෝකය කිව්වත්. ලෝකය කියන්නේ දුකම තමයි. රූප කිව්වත් දුකම. ඒකයි. එතකොට ඒවා හටගන්නේ ඇයි කියන එක තමයි සමුදය කියන්නේ. දුක හරි ලෝකය හරි රූප හරි ඒවට සමුදය කියනවා. ඒවා හටගන්නේ ඇයි? එතකොට හටගන්න හේතු ටික නැති වුණොත් හටගන්නේ නැහැ. නිරෝධයි. නේද? දුක හටගන්න හේතු ටික නැති වුණොත් දුක හටගන්නේ නැහැ. ලෝකේ හටගන්න හේතු ටික නැති වුණොත් ලෝකේ හටගන්නේ නැහැ. ඒක අමාරුයි තේරුම් ගන්න නේද? ඔව්. ඒ වගේ තමයි රූප හටගන්න හේතු ටික නැති වුණොත් රූප හටගන්නේ නැහැ. එතකොට ඒ ලෝකේ මොකද්ද හටගන්නේ ඇයි? නිරෝධේ මොකද්ද හටගන්නේ නැහැ කියන්නේ නිරෝධේ. එහෙනම් ඒ සඳහා මාර්ගය මොකද්ද? ඔන්න ඔය අවබෝධයෙන් තමයි කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනා තමයි ආර්ය මාර්ගයේ වඩන්නේ. සම්මාදිට්ඨිය නැති කෙනාට ආර්ය මාර්ගයක් වඩන්න බෑ. පැහැදිලිද? සම්මාදිට්ඨිය තියෙන කෙනා තමයි ආර්ය මාර්ගයේ වඩන්නේ. සම්මාදිට්ඨිය නැති කෙනාට ආර්ය මාර්ගයක් පිහිටන්නේ නැහැ. ඉතින් අපි උත්සාහ කරන්න ඕන සම්මාදිට්ඨිය ඇති කරගන්න. හරි දැක්ම ඇති කරගන්න. බුදු දහමට අනුව සම්මාදිට්ඨිය ඇති කරගන්න.
සම්මාදිට්ඨිය කියන්නේ මම මාගේ කියන හැඟීම.
ඒ සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය. ඒ වෙන එකක්. ඒක නැති කරන්න උදව් වෙනවා සම්මාදිට්ඨිය.
සම්මාදිට්ඨිය.
ඔව්. සම්මාදිට්ඨී සක්කාය දිට්ඨිය කියන්නේ දෙකක්. සක්කාය දිට්ඨිය කියන්නේ මම මගේ කියන හැඟීම. හරි? ඒක තියෙන හින්දා තමයි සසරේ යන්නේ. එතකොට ඒක නැති කරන්න අපිට ඕන වෙනවා සම්මාදිට්ඨිය. හරි දැක්ම. සම්මාදිට්ඨියෙන් පටන් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට සම්මාදිට්ඨිය හරියට එනකොට එයාට පේනවා මේ දැක්මෙන් ගියොත් නම් මම මගේ හැඟීමක් ඉතුරු වෙන්න බෑ කියන එක. හරි දැක්ම ආවට පස්සේ මේ විදිහට නම් මේ විදිහට දැක්කොත් සක්කාය දිට්ඨියක් පිහිටන්න බෑ කියන අවබෝධෙත් එන්න ඕන. ඒ කියන්නේ ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා දකින කෙනාට අවබෝධයක් එනවා. මේ විදිහට දැක්කොත් නම් සක්කාය දිට්ඨිය පිහිටන්න බෑ. ඈ ඒ කියන්නේ තව විදිහට කිව්වොත් සෝවාන් වෙන්න ඔන්න දැන් අවශ්‍ය දේවල් ටික හැදෙනවා. සක්කාය දිට්ඨිය කඩන්න ඕන ටික තමයි මේ හදාගන්නේ සම්මා දිට්ඨිය ඇති කරගෙන. ඉතින් සම්මා දිට්ඨිය නැත්තම් හරි දැක්ම ඇති කරගන්න නම් බුදුදහම අහන්න ඕන, විමසන්න ඕන, නුවණින් බලන්න ඕන. ඒක ඇති කරගන්න තව දේශනා කරනවා මේ අපේ ආයතන ගැන බලන්න කියලා. ආයතන වැඩ කරන හැටි බලන්න. මොනවද ආයතන කිව්වේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මොකද ඕවා වැඩ කරනකොට තමයි දුකක් හටගත්තා නම් හටගන්නේ. ලෝකයක් හටගත්තා නම් හටගන්නේ. රූපයක් හටගත්තා නම් හටගන්නේ. නේද? දැන් අපි රූප හටගන්නේ ඇහෙන් දකින හින්දා. අපේ ඇහැට පේන්නේ නැත්නම් අපි එතන රූප තියනවා කියලා කියන්නේ නැහැ නේද? දැන් මේ හරියෙ මුකුත් පේන්නේ නැහැ නේ. නේද? හිස් අවකාශය නේද? ඔතන රූප තියෙනවා කියලා කියනවාද? නෑ. නේද? දැන් මේ මේ මෙතන මොකද්ද පේනවා? මේසයක් නැත්තම් ඩෙස්ක් එකක්. පොතක්. දැන් ඕවා රූප නේද? ඒ ඇහැට අරමුණු වෙන හින්දා ඔන්න රූප. නැත්තම් ලෝකෙට අයිති දේවල් මේවා නේද? මේ ඩෙස්ක් එක කියන්නේ, පොත කියන්නේ ලෝකෙට අයිති රූප. අන්න ලෝකේ හැටගත්තා. දැන් එහෙන් දැක්ක නිසා නේද ඒ දැනගත් ඒවා තියෙනවා කියලා. අන්න ලෝකේ හැටගත්තා.
සෝවාන් වුණා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබ්බත පරමාර්ථ කියන සංයෝජන තුන.
තුනම නැති වෙන්න ඕන. ඔව්. සෝවාන් වුණා කියන්නේ. ඉතින් දැන් ඒකට තියෙන මාර්ගය තමයි මේ කතා කරන්නේ. කොහොමද සෝවාන් වෙන්නේ? ඈ? ඒකට මේ ලෝකේ මොකද්ද කියන එක තේරුම් ගන්න. දැන් මේ ඩෙස්ක් එක ලෝකෙට අයිති නේද? පොත ලෝකෙට අයිති නේද? ඈ? කවුද දැනගත්තේ පොත තියනවා කියලා? මම. එයා තමයි සක්කාය දිට්ඨිය. කවුද දැනගත්තේ ඩෙස්ක් එක තියනවා කියලා? මම. එයා තමයි සක්කාය දිට්ඨිය. කාගේ ඇහෙන්ද දැක්කේ? මගේ නේද? ඒ සක්කාය දිට්ඨියෙන් හදපු මම. මගේ ඇහෙන් දැකලා තමයි දැනගත්තේ මෙතන පොතක්, අතන පොතක් තියෙනවා. අතන ඩෙස්ක් එකක් තියෙනවා. නේද? ඇහෙන් දැකපු නිසා නේද දැනගත්තේ. ඔය හින්දා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇහැ කියන එක නුවණින් දකින්න, පිරිසිඳ දකින්න. ඇහැ කරන්නේ මොකද්ද කියලා හොඳට හොයලා බලන්න කියලා. හරි? ඇහැ විතරක් නෙමෙයි, ඉතින් ඒ වගේ කන කරන වැඩ ටිකත් හොඳට හොයලා බලන්න කියලා. නාසය, දිව, ශරීරය, මනස. ඔය හය දෙනාම මොනවද කරන්නේ කියලා නුවණින් දකින්න. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගන්න නම්, හරි දැක්ම ඇති කරගන්න නම් මේ හය දෙනා කරන දේ නුවණින් දකින්න ඕන. දැන් අපි සාමාන්‍යයෙන් ඕවා නුවණින් දකින්නේ නැහැ. නේද? ඇහැ පෙන්නන දේ ඇත්ත කියලා ඔහෙ පිළිගත්තා. ආයි නුවණින් දැක්මක් නැහැ. නැත්තම් කණෙන් මොනවා හරි අපව දැනුවත් කළා නම් අපි ඒක එහෙම්මමයි කියලා පිළිගත්තා. එතනින් එහාට හෙවිල්ලක් වැලිල්ලක් නැහැ. නේද? දැන් එහෙම බෑ ආර්ය මාර්ගයට වැටෙන්න. මේවා හොයන්න ඕන, මේගොල්ලෝ කියන දේ ඇත්තද? ඇහැ අපිට කියනවා මෙහෙම දෙයක් තියෙනවා, ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියලා. ඇහෙන් දකින හැම දෙයක්ම ලෝකෙට අයිති දේවල් නේද? ඇහෙන් දැකලා අපි මොනවා හරි තියෙනවා කියලා දැනගත්තා නම් ලෝකෙට අයිති දෙයක් නේද? ඔන්න ලෝකේ
පත්‍යක්කන්දේට ලෝකේ කියනවා
මොනවටද? පංචස්කන්ධ ඔව් දැන් මෙතන රූප තියනවාද පොත රූපයක් තියෙනවා ඕක ගැන කැමැති අකමැති ගතියක් තියනවා නේද වේදනාවක් තියෙනවා ඔය ගැන සංඥාවක් තියනවා නේද සංඥාව තියෙනවා මේ ගැන චේතනාව නේද අදහස් ආවනි සංකාර චේතනා තමයි සංකාර වෙන්නේ සංකාරක් තියෙනවා මේක ගැන දැනගත්තා නේද විඥානේ ආ ඉතින් පංච උපාදානස්කන්ධේ හටගත්තා වෙනවද පොතක් තියෙනවා කියලා දැනගන්නකොට පංච උපාදානස්කන්ධේ හටගත්තා අර ස්කන්ධ පහම හටගෙන ඉවරයි ලෝකය හටගන්නකොට මතක තියාගන්න පංච උපාදානස්කන්ධේ හටගෙන ඉවරයි මොකද ලෝකෙට අයිති දෙයට අපි රූප කියන නේද ලෝකෙට අයිති දෙයට රූප කියනවා ඒක දකින්න උදව් වුණ අපේ ආයතනෙටත් අපි රූප කියලා කියනවා ඇහෙන්නම් දැක්කේ ඇහ රූපය ඇහැට අරමුණු වුණ දෙයටත් කියනවා රූප කියලා ඔන්න රූප හටගෙන ඉස්සෙල්ලා කිව්වනේ රූපය මොකද්ද කියලා දැක්කත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් දැන් රූප කියන්නේ ඇහත් රූපයක් ඇහැට පේන දේවලු රූප අපි වෙන ආයතනයක් ගත්තොත් කනත් රූපයක් කනට ඇහෙන ශබ්දත් රූප ශබ්ද රූප ඒවා සියුම් රූප ඈ ඒවටත් කියන්නේ රූප කියලා ඒක කනත් රූපයක් ශබ්දත් රූප නාසය රූපයක් නාසයට දැනෙන ගන්ධ සුවඳත් රූප හරිද දිවත් රූපයක් දිවට දැනෙන රස රූප රස රූප කය නැත්තම් මේ ශරීරය කියන්නේ රූපයක්ද නැද්ද රූපයක් ශරීරයට ස්පර්ශය ඒවත් රූප ස්පර්ශ නිසා දැනගන්නෙත් රූප ගැන ඊළඟට හිතට අරමුණු වෙන්නෙත් ගොඩක් වෙලාවට රූප ගැනම තමයි අරමුණු වෙන්නේ. ඒක අපි හිත පොඩ්ඩකට පැත්තකින් තියමුකෝ. ඇහැ කන නාසය දිව ශරීරය කියන පහට අරමුණු වෙන ඔක්කොම රූප. ඇහැ කන නාසය දිව ශරීරය කියන පහත් රූප. ඕවටම තමයි ලෝකෙ කියලා කියන්නේ. නේද? ඔය පහට අරමුණු වෙන හැම දෙයක්ම එකතු කරාම අපි ඒකට ලෝකේ කියනවා. නැත්තම් රූප ගොඩක් කියලා කියනවා. රූප වල එකතුක තමයි ලෝකේ. නේද? ඔන්න දැන් රූපයක් දැනගත්තා, ලෝකයක් දැනගත්තා. දැන් ඕකටම බුදුරජාණන් වහන්සේ දුක කියලා දේශනා කරනවා. අපිට ඒක නම් එකපාරට පේන්නේ නැහැ. ඔන්න දුක හටගත්තා කියලා එකපාරට පේන්නේ නැහැ. ඒක නුවණින් බලන්න ඕනේ. මොකද මෙතන පංච උපාදානස්කන්ධයක් හටගත්තා. දැන් මොකක් හරි පේනවා කියනකොටම පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. නේද? ඇයි රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. දුක හටගෙන පංච උපාදානස්කන්ධේ හටගත්තා කියවනම් දුක හටගෙන තියෙන්නේ. අපි දන්නේ නැහැ දුක හටගත්තා කියලා. මොකද අපිට දුක්ඛේ ඥානං තාම නැහැ.
ඇත රූපේ නම් ඇතට පෙදීම අරමුණන.
ඔව්. ඒකත් රූපේ. හා? ඒකත් රූපේනේ. නෑ. ඇහැට පේන ඔක්කොම රූප නේද? ඇහත් රූප. ඇහැට අරමුණු වෙන දෙත් රූප. ඒ හින්දා වේදනා හටගන්නවා, සංඥා හටගන්නවා, සංකාර හටගන්නවා, විඥාන හටගන්නවා. පංච උපාදානස්කන්ධෙම හටගන්න. ඒ කියන්නේ දුක හටගන්න. හරි? දැන් ඒකයි ධර්මය අහන්න, ඒක විමසන්න. දැන් ධර්මයට අනුව දුක හටගෙන තියෙනවා. අපිට නම් තාම දැනෙන මට්ටමක නැහැ. ඒ වුණාට ධර්මයේ එහෙම කියලා තියෙනවා. හරි? ඒක නුවණින් දකින්න දැන් බලන්න ඕන. ප්‍රඥාව වැඩෙනකොට ආ ඒකෙ දුකයි කියලා අවබෝධයක් එයි. දැනට එහෙම ඒක ඔළුවේ තියාගන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. දැන් එතකොට එහෙන් දැකීම ගත්තොත් දැන් මේ පොතක් ඇහැට පෙනුනා හින්දානේ පොතක් තිබුණා කියලා දැනගත්තේ නේද? ඇහැ පෙනුනේ නැත්තම් දැනගනීද ඔතන පොතක් තියෙනවා කියලා? නෑ නේද? එහෙන් දැක්ක හින්දා තමයි දැනගත්තේ පොතක් තියෙනවා කියලා. හරි. එතකොට ඇහැ නිසා නේද ඒක හටගත්තේ? ඇහැ මුල් වෙලා නේද පොතක් තියෙනවා කියන අදහස අපිට ආවේ? ඔව්. ඇහැ පෙනුනේ නැත්තම් ඒක ඉන්න විදිහක් නෑ. හරි. එතකොට ඔන්න ඔක් කියනවා ඇහි ස්පර්ශයක් නිසාමයි අපි බාහිර දේ තියෙනවා කියලා දැනගත්තේ. හරි. ඇහි ස්පර්ශය කියන්නේ ඒකට පස්සය කියලා කියනවා පාලියෙන්. ඔව්. මොනවා තුනක එකතුවක්ද? ඇසයි රූපයයි විඥානේ. විඥානේ යතන චක්කු විඥානය කියන එක. ඇහැයි මේ රූපෙයි චක්කු විඥානේ එකතුවට කියනවා
විඥානේ කියනවනේ.
හිතටත් කියනවා ඒ මනෝ විඥානේ. මනෝ විඥානේ. දැන් ඇහැ නිසා ඇති වෙන්නේ චක්කු විඥානේ. හරි. ඇහැ නිසා මොනවා හරි දැනගත්තා නම් මොන විඥානේද? චක්කු විඥානේ. එතකොට ඇහැ තියෙනවා, රූප තියෙනවා, විඥානය තියෙනවා කියන අදහස දෙන සිතිවිල්ලට දෙන නමක් තමයි පස්සය කියන එක. පස්සය කියන්නේ මතක තියාගන්න සිතිවිල්ලක්. ස්පර්ශය කියලා කිව්වට සිතිවිල්ලක්. තව විදිහට කිව්වොත් චෛතසිකයක්. හිතේ ඇති වෙන චෛතසිකය. චිත්ත චෛතසික කියලා දෙයක් තියෙනවා. ඒ චෛතසිකයක් තමයි පස්සය කියන්නේ. ඇකුයි රූපෙකුයි විඥානෙකුයි හටගත්තා කියන අදහස දෙන සිතිවිල්ලට දෙන නමක් තමයි පස්සය කියන්නේ. පස්සය කියන්නේ එතකොට හිතේ ඇති වෙන දෙයක් විතරයි. ඒක තේරුම් ගන්න. ඔව්. හිතේ ඇති වෙන චෛතසිකය. පස්ස චෛතසිකය. වේදනාව කියන්නේත් ඒ වගේ හිතේ ඇති වෙන දෙයක්. ඔව්. පස්සය කියන එක පාලියෙන් ඒකට සිංහලෙන් කියනවා ස්පර්ශය කියලා. හැබැයි ස්පර්ශය කියන්නේ අපි මෙහෙම අල්ලලා බලනවා වගේ එකක් නෙවෙයි. ඇහැයි රූපේ චක්කු විඥානේ හටගත්තා කියන අදහස දෙන්නේ පස්සෙන්. පස්ස චෛතසිකෙන්. හරි. ඒක චෛතසිකයක් කියලා තේරුම් ගන්න. හිතේම ඇති වෙන ධර්මතාවය. පස්ස කියන්නේ. ඔව්. සිත දැනුවත් කරන එක්තරා ආකාරයක්. ඒකයි චෛතසිකය කියන්නේ. වේදනාවෙන් තව ආකාරයකට හිත දැනුවත් කරනවා. මේකට කැමැතිද අකමැතිද කියන ගතිය දෙන්නේ වේදනා චෛතසිකෙන්. වේදනාවත් චෛතසිකය. ඔය ස්පර්ශයේ සම්බන්ධව තමයි වේදනාව ඇති වෙන්නේ. ස්පර්ශයෙන් දැනගත්තානේ මොකක් හරි රූපයක් ගැන. ඕකට කැමැතිද අකමැතිද කියන ගතිය තමයි වේදනාවෙන් දෙන්නේ. එතකොට පස්සේ එකමයි වේදනාව හටගන්නේ. සංඥාව කියන එකත් අර ස්පර්ශයෙන් දැනගත්තු දේ ගැනම සංඥාව. එතකොට ස්පර්ශය එක්කමයි සංඥාව ඇති වෙන්නේ. හරි. ඊළඟට ඔය දැනගත්තු දේ ගැන අපේ චේතනාව එනවා, අදහස් එනවා. ඒව තමයි සංස්කරණේ, සංකාර. චේතනා තමයි කර්ම බවට පත් වෙන්නේ, සංස්කරණ. සංකාර බවට පත් වෙන්නේ. චේතනා කියන්නේ මොනවද? අදහස් ටික අපේ හිත ඇතුලේ එන අදහස්. දැන් ඔන්න අපිට සද්දයක් ඇහෙනවා. අරහෙ ඇහෙනව නේද සද්දයක්? ළමයි කෑ ගහනවා. නේද? ඔය සද්ද කරන්නේ කවුද? ළමයි. ඔය සද්ද කරන්නේ ළමයි. එතකොට දැන් මේක අහගන්නකො, ඒක හදන අය හදයි. මේක තේරුම් ගත්තොත් ලොකු දැක්මක්.
හද පිල්ල ඇතගෙන.
හොඳයි, උත්සාහනේ. එතකොට දැන් බලන්න ඒගොල්ලෝ දානිට යන්න ඕනනේ නේද? එතකොට අපි හැරමිටිය දැන් අම්මා හැරමිටිය පස්සේ අරන් යනවද? එතකොට මේ දැන් ඔතන තේරුම් ගන්න දෙයක් තියෙනවා. පස්සේ කියන්නේ මොකද්ද? සිතුවිල්ල. ඒ සිතුවිල්ලෙන් දෙන අදහස මොකද්ද? පස්ස සිතුවිල්ලෙන් දෙන අදහස මොකද්ද? ඇහැයි රූපෙයි චක්කු විඥානෙයි පහළ වුණා. අම්මලා ඔය හැමෝම යන්න ඕනේ මේක අහගන්න. තාම 11යි වෙලාව. ඈ ටිකක් වෙලා ඉඳලා යන්න ඕව හැදුවට පස්සේ. යන්න ඕන නම් යන්න ඉතින්. මේක අහගන්න එක ඊට වඩා වටිනවා. නේද? ධර්මයේ තේරුම් ගත්තා නම්. ඈ එතකොට මං කියන්නම් 11 අමාරු විතර වෙනකොට කියන්නම්. එතකොට ගියාම ඇතිනේ. ආ. දැන් තේරුම් ගන්න පස්සේ කියනකොට අපේ හිතට දෙන චෛතසිකයක් කියලානේ කිව්වේ. ඒ චෛතසිකෙන් හිත දැනුවත් කරන්නේ මොකක් ගැනද? ආයතනයක් හටගත්තා. ඒකට අරමුණු වෙන රූපයක් තියෙනවා. ඒ ගැන දැනගත්තු විඥානයක් තියෙනවා කියන එක. මං ආයතනේ ඇහැ කියලා ගත්තොත් ඇහැයි ඇහැට අරමුණු වෙන වර්ණ රූපෙයි ඒ ගැන දැනුවත් වුණ විඥානෙයි හටගත්තා. ඔය කතාව හිත දැනුවත් කරන්න ඕනනේ. ඒ දැනුවත් කරන්නේ පස්ස චෛතසිකය. දැන් ඔක අපි කනට දැම්මොත් ඔව් ශබ්දයයි කණයි සෝත විඥානෙයි හටගත්තා කියන අදහස දෙන්නේ පස්ස චෛතසිකය. පැහැදිලි නේද? එතකොට මොන ආයතනෙන්ද දැනගත්තේ කියන එක අනුව ඒක මොන පස්සයක්ද? ඇහැ නිසා නම් ඔකට තව නමකුත් දෙනවා චක්කු සම්පස්සේ කියලා. කන නිසා නම් සෝත සම්පස්සේ කියලාත් කියන්න පුළුවන්. ඈ නාසය නිසා නම් ගාහන සම්පස්සේ. දිව නිසා නම් ජීවහා සම්පස්සේ. කය නිසා නම් කාය සම්පස්සේ. මනස නිසා නම් මනෝ සම්පස්සේ. මේ පස්සේට ආයතන අනුව නමක් දෙන්නත් පුළුවන්. ඒ කොහොම කිව්වත් පස්සෙන් කියන්නේ ආයතනෙයි ඒකට අරමුණු වෙන දෙයි විඥාණයයි පහළ වුණා කියන අදහස තමයි. ඔව් ඒ තුන හටගත්තා කියන එක. එකතුවක් වගේ. ඒකට කියන්නේ සංගතියක් කියලා. සංගතිය කියන්නේ ඕවා ඇවිල්ලා හැපෙනවා නෙවෙයි. ඒක අර ස්පර්ශය කියනකොට වැරදි තේරුමක් එනවා. ඒ වගේ මේ ඝනව හැපීමක් නෙමෙයි ඔය කියන්නේ. සංගතියක්. ඒ කියන්නේ මේ තුන එකට හටගත්තා වගේ කියන එක. ඒවා ඒවා අතරේ පොඩි සම්බන්ධයක් තියෙනවා. හරි. දැන් විඥාණයෙන් දැනගන්නේ ඔය ආයතනේ ඒකේ අරමුණයි කියන එකයි සම්බන්ධයක් තියෙනවා කියන්නේ. ඒ ටික හැපෙනව නෙමෙයි. විඥාණයෙන් දැනගන්නේ ඇහැයි රූපෙයි කියන. ඒ හින්දා ඒ තුනේ සංගතිය කියලා කියන්නේ. හරි. චක්කු විඥාණයෙන් දැනගන්නේ ඇහැයි රූපෙයි කියන. සෝත විඥාණයෙන් දැනගන්නේ කණයි සද්දෙයි කියන. නේද? ඒ ඒ ඒ මට්ටම එනකොට කියනවා පස්සය ඇති වුණා. එතකොට ඒ පස්සේ නිසා වේදනාවක් දැනෙන්න පුළුවන් සංඥාවක් හට ගන්නවා. පස්සෙත් එක්කමයි ওই ටික හට ගන්න. වේදනා සංඥා දෙක. හරි? ස්පර්ශේ ඉවර වෙලා නෙමෙයි වේදනා සංඥා හටගන්නේ. ඒ මොහොතෙමයි. ස්පර්ශේ එක්කමයි වේදනා සංඥා තියෙන්නේ. හරි? ඒකත් තේරුම් ගන්න. අරක ඉවර වෙලා නෙමෙයි. එකටම. ඒ වුණාට ඒකේ උදව්වක් තියෙනවා. හටගන්න. ඒකයි පස්සපච්චය වේදනා, පස්සපච්චය සංඥා. ඒ පස්සේ උදව්වකින් තමයි වේදනාව. පස්සේ උදව්වකින් තමයි සංඥාව. ඒ වුණාට පස්සෙත් එක්කමයි වේදනා සංඥා තියෙන්නේ. මොකද ඔය හිතක් එක්කමයි චෛතසික ටික පහළ වෙන්නේ. හිත පහළ වෙනකොට චෛතසික ටිකත් ඒකම පහළ වෙනවා. හිත නිරුද්ධ වෙනකොට අර ටිකත් නිරුද්ධයි. හරි. ඒ හින්දා මේ වෙලාවල් දෙන්න එපා. පස්සේ ඉස්සෙල්ලා ඇති වෙලා ඊට පස්සේ වේදනාව. එහෙනම් වෙලාවල් දෙන්න ගියොත් හිත නිරුද්ධ වෙලා ඉවරයි. එහෙම නැහැ. හිතත් එක්කම හට ගන්නවා. හිත නිරුද්ධ වෙනකොට ওই ටිකත් නිරුද්ධයි. ඒකට කාලපරතරයකට දාන්න බෑ. හරි. පැහැදිලිද? හැබැයි ඔක අපි විස්තර කරද්දී අර තේරුම් ගන්න පහසු වෙන්න කියනවා පස්සපච්චය වේදනා. පස්සපච්චය සංඥා. ඒවයි අර සම්බන්ධයක් උදව් වෙන ගතියක් තියෙනවා. උදව් වෙන ගතිය තිබුණට මේක එක මොහොතේ ওই ටික ඔක්කොම හට ගන්න. හිතත් එක්ක චෛතසික ටික සේරම හට ගන්නවා. හිත නිරුද්ධ වෙනකොට ඒ ටික නිරුද්ධ වෙනවා. මේ එක මොහොතේ සිද්ධ වෙන සිද්ධිය. එක එකට පස්සේ එකක් හට ගන්නවා නෙවෙයි. තේරුම් කරන්නයි අපි එහොම පිළිවෙලක් දෙන්නේ. හරි. එතකොට දැන් පස්සේ කියන එක වැදගත්. දැන් තේරුම් ගත්තා නේද? දැන් පස්සේ කියන එකයි ඒ ගැන දැනගන්න එකයි ಜಾති දෙක. දැන් ඔය ළමයි කෑ ගහනවා කිව්වනේ අරෙහි නේද? දැන් ඒක දැනගන්න උදව් උනේ මොකද්ද? කන. දැන් කණෙන් ඇහුනේ ළමයි කෑ ගහනවා කියලාද සද්දයක්ද? කනට අරමුණු උනේ සද්දයක් විතරයි. සද්ද සංඥාවක් විතරයි. ඒ සද්ද සංඥාවේ තියනවාද ළමයි කියලා? කනට හැකියාවක් තියනවාද එහෙම දැනගන්න? නෑ. එතකොට සෝත සම්පස්සය කියන එකේ කණයි ශබ්දෙයි සෝත විඥානෙයි කියන එකේ ළමයි ඉන්නවද? නෑ. එතන තියෙන්නේ ශබ්දයක් තියෙනවා, කණක් තියෙනවා, ඒ බව දැනගත්තා විඥානෙ. ඇත්තර. හරි. සෝත සම්පස්සය කියන්නේ ශබ්දයක් තියෙනවා කියලා දැන ගැනීම. ඊළඟට අපි ඕක ගැන ඔව් මනසෙන් තමයි ඊටු ටික දැනගන්නේ. ඒක හඳුනා ගන්නවා. දැන් ඇහෙන ස්වභාවයයි ඒක දැනගන්න ස්වභාවයයි දෙකක්. ඇහෙන ස්වභාවය තමයි පස්සේ කියන්නේ. ඒ මොකද්ද කියලා ඊළඟට තේරුමක් දෙන එක හිතෙන් කරන වැඩ. ඔය ළමයි කෑ ගහනවා කියන එක හිතෙන් නේද කියන්නේ? දැන් ඒක මේ මොහොතේ ඇහුන දේ විතරක් නෙමෙයි. මේ මොහොතේ සද්දේ නේ ඇහුනේ. අපි කලින් අත්දැකලා තිබුණා ඔය සද්දේ නම් ළමයි කෑක. නේද? ඒ පෙර අත්දැකීමකුත් මෙතෙන්ට ගත්තා. ඒ පෙර ඇසුරක් එක්කමයි අපි කලින් පුරුදු කරලා තියෙන එකක් එක්කමයි දැන් අලුත් දැන ගැනීම ආවේ. නේ කලින් අපි ඕක දැනගෙන හිටියේ නැත්තම් ළමයි කෑ ගහනවා කියලා කියයිද? නෑ. දවට සද්දයක් විතරයි. දැන් සද්දෙට තේරුමක් දීලා තමයි දැනුවත් උනේ. සද්දයක් ඇහුණා, දැනගැනීමකුත් උනා. දැනගැනීම වෙනකොට ඊට වඩා දෙයක් කරලා. අතන ළමයි ඉන්නවා. නේද? ඔන්න ඕක තමයි දැන ගැනීම වෙනකොට. දැන් පේනවද අපි සද්දය නිසා ලෝකෙට අයිති රූපයක් ගැන දැනුවත් වුණා කියන එක? ඇහුනේ සද්දයක් විතරයි, දැනගත්තේ ලෝකෙට අයිති දෙයක් ගැන නේද? දැන් ළමයි ඉන්නේ කොහෙද? දුර ඈත බාහිරේ. ඒතර දුර තියෙන රූපයක් ගැන නේද දැනගත්තේ? ඈත තියෙන රූපයක් ගැන නේද ඔය දැනගත්තේ? අන දුර තියෙන රූප, ලෝකෙට අයිති රූප. දැන් ලෝකේ හටගත්තද නැද්ද?
හටගත්තා.
රූප හටගත්තද නැද්ද? හටගත්තා. දුක දුකක් දැනුනේ නැහැ නේද? හැබැයි ධර්මයට අනුව දුකත් හටගෙන තියෙනවා. ඒක අපි දකින්න ඕන දෙයක්. ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන දෙයක්. ඇයි? පංච උපාදානස්කන්ධයක් හටගෙන උතන. රූප තියෙනවා. ඒ කියන්නේ අපි වින්දනයක් තියෙනවා, වේදනා තියෙනවා, සංඥා තියෙනවා, සංඛාර අදහස් ටික තියෙනවා, විඥාන තියෙනවා. පංච උපාදානස්කන්ධේ හටගෙන. ඒතර ලෝකේ හටගත්තත්, රූපේ හටගත්තත් පංච උපාදානස්කන්ධේ හටගෙන. දැන් තේරුම් ගන්න, මේ ලෝකෙට අයිති රූපයක් හටගත්තා කියන්නේ සසරේ යෑමක්. අපිට පුළුවන් තව ආයතනයක් උපද්දලා ඒ රූපේ අත්දකින්න, නැත්නම් ඒ ලෝකේ අත්දකින්න. දැන් අපි සද්දේ ඇහිලා ඔන්න ළමයි ඉන්නවා කියලා දැනගත්තනේ. දැන් අපි අපේ හිත දන්නවා, අපි ওই පැත්ත බැලුවොත් සමහර විට ඒගොල්ලෝ පේනවා. පේනවද? දැන් ඇහක් උපද්දීමේ හැකියාවකුත් ඔතන ඇති කළා නේද? අපි එතෙන්ට ගිහින් බැලුවොත් ඒ ලෝකේට අයිති දේ දකින්න පුළුවන්. ලෝකේ දකින්න පුළුවන්, රූපේ දකින්න පුළුවන් කියන අදහසක් තියෙනවා නේද? ඒ කියන්නේ ආයේ ආයතනයක් හටගන්න හේතු ටිකක් සකස් කරලා නේද දැන්? අන්න බලන්න, මේ දැන ගැනීම තුල උන දෙයි. ලෝකයට අයිති දෙයක් දැනගත්තා කියන්නේ අපේ තව ආයතනයක් උපද්දීමේ හැකියාවකුත් ඇති කරගත්තා. හරි. ඔක තමයි සමුදය කියන්නේ. ආයේ ඇති වෙන්න හටගන්න හේතු ටික හැදුවා. ඒ හටගන්නේ ඇහැ වෙන්න පුළුවන්, ආයේ ඒගොල්ලෝගේ සද්දය අහන්න කන වෙන්න පුළුවන්, ඒ රූපේ ගැන ගඳස් සුවඳක් ගැන අදහසක් ආවනම් නාසය උපද්දන්න පුළුවන්, රසක් ගැන අදහසක් ආවනම් දිවක් උපද්දන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් නම් කෑ ගහන එකක් ගහලා එන්න ඕන කියලා. කාය ස්පර්ශේ කාය ආයතනේ හටගන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඕන නම් හිතන්නත් පුළුවන්, මන ආයතනේ හට ගන්නත් පුළුවන් නේද? ඔන්න බලන්න, දැන් ආයතන හයම ඉපැද්දීමේ හැකියාවක් නේද දැන් සකස් කළේ? දැන් ආයේ මුල ඉඳන් බලන්න, ඇහුනේ මොකද්ද? ශබ්දයක් විතරයි. ඒ මොහොතේ කණෙන් කළේ ශබ්දයක් අරන් දුන්නා, ශබ්ද සංඥාවක් අරන් දුන්නා. ඒකට අපි කියනවා පස්සය කියලා නේද? ඒක උදව් කරගෙන අපේ පෙර පුරුද්දකුත් ඔතෙන්ට අරගෙන, පෙර ඇසුරු කරපු දෙයකුත් අරගෙන අපි ලෝකෙට අයිති දෙයක් ඒකට අදාළව හිතෙන් හැදුවා. ඔය සද්දෙනම් ළමයි කෑ ගහනවා නේද? දැන් ඔක හිතේ ආව චේතනාවක් නේද? සංස්කරණය, සංකාරය. හරි. හිතේ ඕක හැදුනට ඕක තමයි වෙලා තියෙන්නේ. ඒ වුණාට අපි දැනුවත් උනේ අරහෙ ඉන්න ළමයි ගැන. බාහිර සතර මහා ධාතු ලෝකෙට අයිති රූප නේද? ඈත තියෙන රූප. ඒවට අපි ලෝකේ කියලාත් කියනවා. ලෝකෙට අයිති දේවල් වලට තමයි රූප කියන්නේ. ඒකට තව විදිහකට කියනවා ඒවා සතර මහා ධාතු රූප කියලා. නේද? දැන් බලන්න ඔය ඇත්ත தત્වේ හිතේ නේද ඕක සකස් කළේ. ඒ වුණාට අපි විශ්වාස කරන්නේ ළමයි ටික කොහේ ඉන්නවා කියලාද? එළියේ ඉන්නවා කියලා. ඇත්තටම සකස් වෙලා තියෙන හිත ඇතුලේ. අපි පිළිගන්නේ ඒගොල්ලෝ එළියේ ඉන්නවා කියලා. දැන් ඔතන වැරද්දක් තියෙනව නේද? හිත ඇතුලේ සකස් කරපු දේ හිත ඇතුලේ සකස් කළා කියලා නුවණක් අපට නැහැ. නේද? අපි විශ්වාස කරන්නේ ඒගොල්ලෝ එළියේ ඉන්නවා. එළියේ ඉන්න රූප ගැන තමයි දැන් දැනුවත් වුනේ. අහම සිද්ධියක් වෙලා තියෙනා නේද? දැන් ඕක පේන්නේ නුවණින් බැලුවොත් විතරයි. අපි මෙච්චර කල් පුරුදු කරපු පුරුදු විදිහට නැත්තම් මේ මත දෘෂ්ටි විදිහට බැලුවොත් අපට ඔය සිද්ධිය පේන්නේ. අපිට පේන්නේම එළියේ තියෙන ලෝකෙට අයිති දේ ලෝකෙ ගැන දැනගත්තා. එච්චරයි. හරි. දැන් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් ඔන්න ඕක ඇති වුණ හැටි ගැන පොඩ්ඩක් හිතන්න ඕන, හොයන්න ඕන. සද්දයක් ඇහුණා. ඒ කියන්නේ හිතේ ඇති වුණ කණයි ශබ්දෙයි විඤ්ඤාණයයි හින්දා සද්ද සංඥාව. ඒක අපි හිතට බාර කළා. හිත ඕක ගැන තව ටිකක් අදහස් ටිකක් දාලා කිව්වා ඔය එළියේ ඉන්න ළමයි ගොඩ ඔය කෑ ගහන්නේ කියලා. එතකොට ඔන්න ලෝකෙ ගැන තමයි දැන් දැනුවත් වෙලා තියෙන්නේ. හ්ම්. ලෝකෙ ඇත්තටම හදලා තියෙන්නේ හිතේ නේද? එළියේ ලෝකේ තියනවා කියලා මේ හිතෙන් තමයි කියලා තියෙන්නේ. හ්ම්. ඒ වුණාට අපි මෙච්චර කල් පිළි අරන් තියෙන්නේ නෑ නෑ එළියේ තියනවාමයි. බාහිර සතර මහා ධාතු විදිහටම තියනවාමයි. දැන් ඔහොම කියනකොට ඉතින් අනිත් පැත්තට හිතෙන්න පුළුවන් ඉතින් ඒ එතන ළමයි නැද්ද? නේද? ඇත්ත ස්වභාවයේ එතන එහෙම ඒ රූප නැද්ද එතන? තියනවා කියලා. දැන් ඔහොම හිතන්නේ අපේ දෘෂ්ටි බලවත් තමයි. හරි. දැන් ඕක තව ටිකක් තේරුම් ගන්න තමයි මම අර උපමාව දුන්නේ. බල්ලා වතුරට එබෙනකොට. බල්ලා වතුරට එබෙනකොට මොකද වෙන්නේ? බල්ලෙක්ගේ ඡායාවක් පේනවා. ඒක දැකලා මූ හිතනවා අන්න තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒ ඉන්න බල්ලා ඌට හිතෙන්නේ ඡායාවක් කියලාද ඇත්ත බල්ලෙක් කියලා? ඇත්ත බල්ලෙක් කියලා. නේද? ලෝකෙට අයිති සතර මහා ධාතුයෙන් හැදිච්ච රූප. එහෙම නැත්නම් ඇත්ත බල්ලෙක් ඉන්නවා කියන අදහසේ. දැන් ඒක දැඩිව විශ්වාස කරනකොට ඌට ඒ බල්ලා ඉන්නවා. ලෝකයක් තියෙනවා බාහිර ලෝකෙ. නේද? දැන් අපි ආයතන ටික දැඩිව විශ්වාස කරන්න ගියොත් ඕක තමයි වෙන්නේ. ඔව්. අපිත් ආයතන කියන දේ එහෙමම පිළිගත්තා එතනින් එහාට හොයන්නේ. නේද? වැරදි දෘෂ්ටියකින් තමයි ආයතනය පාවිච්චි කරලා තියෙන්නේ. ඒ හින්දා ඔන්න දැන් මේ දහමේදි පෙන්නනවා මේ ආයතන කරන්නේ මොකද්ද කියලා හොඳට දකින්න. ආයතන පිරිසිඳ දකින්න කියන. ඇහැ කරන්නේ මොකද්ද? කන කරන්නේ මොකද්ද? නාසය කරන්නේ මොකද්ද? ඔය වගේ මේ ආයතන හය මොනවද කරන්නේ? ආයතන හය කරන්නේ අපිව දැනුවත් කරන එක මොනවා හරි ගැන. ඇහෙන්නම් රූප සංඥා ආරන්දෙනවා, කනෙන්නම් ශබ්ද සංඥා ආරන්දෙනවා, නාසයෙන්නම් ගඳ සුගඳේ සංඥා ආරන්දෙනවා. ඔය සංඥා ටිකක් ආරන්දෙන එක විතරයි ආයතනයකට කරන්න පුළුවන්. හරි? ඒව ගැන හිතන එක කරන්නේ කවුද? හිත අපි තමයි. එතකොට හිතන එක වැරදි දෘෂ්ටි වලින් කරන්නත් පුළුවන්, ඇත්ත ඇති හැටියට දැකලා කරන්නත් පුළුවන්. හරි. දැන් අපි මේච්චර කල් සංසාරේ යන්නේ අපි හදාගත්තු දෘෂ්ටි වලින් ඕක පෝෂණය කරනවා, පාවිච්චි කරන්නේ මේ ආයතන හය දෘෂ්ටිගත වෙලා. ඒක ඇත්ත ඇති හැටි දකින්න උත්සාහයක් කරන්නේ නැහැ. ඔව්. ඒ හින්දා තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මේ ධර්මයේ පෙන්නනවා ඕකේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. ඒ ටිකක් නුවණින් හිතන්න ඕන මේකෙ වෙන්නේ මොකද්ද කියලා. අන්න එහෙම බලන කෙනාට තමයි සම්මාදිට්ඨිය පහළ කරගන්න පුළුවන්. නැත්තම් ඉන්නේ ලෝකෙට ආйти ලෞකික දැක්මේ. ලෝකෙ ඉපදි ඉපදි මෙරි මෙරි යන දැක්ම. දැන් මේ විදිහට බලනකොට අන්න ඒ ලෝකයේ ඉක්මවා යන දැක්මක් ගන්න පුළුවන්. ඒකට අපි කියනවා ලෝකෝත්තර දැක්ම කියලා. ඒක පටන් ගැනීම තමයි දැන් ඔය එළියේ ඔය සද්දය ඇහෙනකොට මොකද්ද හිතෙන්නේ? ඒ බෙල්ල එක ගැහුවා කියලා හිතන. නේද? දැන් අපි සද්දයක් ඇහුණා කියන එකෙන් නැවතුනේ නෑ. ඒකට අපි ලෝකෙට ආйти රූපයත් සම්බන්ධ කළා. දැන් ඔතන තේරුම් ගන්න පුළුවන් ද අපි මේ මොහොතේ ගත්තේ සද්ද සංඥාවක් විතරයි නේද කන නිසා? ඒ වුණාට හිතට පෙනුණා බෙල් එකක්. කලින් දැනුවත් වෙලා ඉඳලා තියෙනවා. දැන් පෙර පුරුද්දක් නේද ඔය ගත්තේ දැන්? පෙර ඇසුරු කරපු පුරුද්දකින් තමයි ඒක ගැන දැනගත්තේ. ඒ පෙර පුරුද්ද නැති වුණා නම් සද්දයක් ඇහුණා විතරයි නේ. අන්න බලන්න. අපි අතීතේ මෙතෙන්ට ගත්තේ නැත්තම් අතීත අධ්‍යක්ීම් ටික මෙතෙන්ට ගත්තේ නැත්තම් සද්දයක් ඇහුණා විතරයි. සුතේ සුතමත්ත. දැන් අපිට වෙලා තියෙන්නේ සද්දෙන් නවත්තන්නේ. අපි පෙර අධ්‍යක්ීම ඔතෙන්ට දානවා. ඔව්. එතකොට පෙර අධ්‍යක්ීම අපි නුවණින් කරපු එකක්ද? එහෙම නැත්නම් මේ සම්මා දිට්ඨියෙන් කරපු එකක්ද? මුලාවෙන් කරපු එකක්ද? මුලාවෙන් කරපු. පෙර කරපු මුලාවෙන් එකතු කරගත්තු දේ දැනුත් ගන්න. දැන් මුලා වුණොත් ඒකත් එහෙමමයි කියලා පිළිගන්න. අපි මේ මොහොතේවත් ආයතන දිහා බලා හිටියොත් සද්දයක් ඇහුණා විතරයි, ඔකට කලින් මුලාව සම්බන්ධ කළේ නැත්තම් අපි අලුතෙන් කර්ම සකස් කරන්නේ නැහැ. ඔව්, සංඥා කීපයක් තියෙනවා. දැන් සද්ද සංඥාවෙන් නැවැත්තුවොත්, ආයතනෙ මුලින් අරන් දෙන සංඥාවෙන් නැවැත්තුවොත් ඊළඟ සංඥාවට යන්නේ. කොහොමද කියන එක දැන් මෙහෙම දෙයක් වෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ ඊළඟට ආයක කරන්නේ කොහොමද? ඒක තමයි මාර්ගය කියන්නේ. දැන් ඔන්න ලෝකය මොකද්ද? ලෝකය හටගත්තේයි මේ හේතු නොයදුනා නම් ඒක හටගන්නේ නැහෙනේ කියන ටික පේනවා. දැන් කොහොමද ඕක කරන්නේ කියන එක තාම දන්නේ නැහැ. දැන් ඔන්න ඔහොම කෙනාට තමයි මාර්ගයේ උපදින්නේ කියලා කියන්නේ ඒකයි. හරි දැක්ම නැත්තම් සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනාට තමයි ඊතුරු මාර්ගාංග පහළ වෙන්නේ. ඒ ඔය දේ තේරුම් ගන්න එකත් ලොකු දැක්මක්. හොඳ ඔතනින් තමයි ලෝකයේ මිදෙන මාර්ගේ පටන් ගන්න. එතකොට තමයි කොහොමද කියන ප්‍රශ්නේ අහන්නේ. එහෙම අහන කෙනාට තමයි ඔන්න මාර්ගයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. මොකද මේ මාර්ගය දේශනා කරන්න කලින් කියනවා මේක ඥානතෝ පස්සතෝ. එහෙම කෙනාට තමයි මේ ආශ්‍රව පහ කරන්න පුළුවන්. අහන්න දකින්. එහෙම කෙනාට තමයි ආශ්‍රව පහ කිරීමක් දේශනා කරන්නේ. නිකම්ම කෙනෙකුට නෙවෙයි. ඒකයි කිව්වේ මේ බුදුදහමක් අහන්න දකින්. එතකොට පේනවා එහෙනම් කරන්න ඕන මොකද්ද? ඒතර සම්මා දිට්ඨිය මුල් කරගෙන තමයි ඊතුරු මාර්ගාංග පහළ වෙන්නේ වැඩෙන්නේ. එහෙම කෙනාට තමයි එතකොට මේ ආර්ය මාර්ගයට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි මේ දහමක් අහන්න ලැබෙන එකේ වැදගත්කම. බුදු දහමක් අහන කෙනාටම විතරයි මාර්ගයක් විවෘත වෙන්නේ. ඔහොම මාර්ගයක් තියනවද කියලාවත් දැනගන්න පුළුවන් බුදු දහමක් ඇහුවොත් විතරයි. දැන් ඔක තනියෙන් හිතලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද අපි ඒ තරමට අර දෘෂ්ටි ගත වෙලා. ඒක හරි. ඉතින් ඒක දැන් ඒ අහලා ඒවා තේරුම් ගන්න තමන්ගේ නුවණෙන් බලන්න ඕන මේ කියන ඒවා මොනවද මේ තියෙන්නේ. හරි. ඉතින් බණ
කියවලා හරි එහෙමද?
ඔව්. දැන් බණ දේශනා කරන අය ඒගොල්ලන්ගේ තියෙන හැකියාව අනුව ඔක තේරුම් කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීම ඉතින් කොච්චර සාර්ථකද කියන එක ඒ තමයි. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය දේම සමහර විට ඊට කලින් අහලා තිබුණත් ඒක වැටහෙන්නේ නැතුව වෙන්න පුළුවන්. මොකද අපේ හිත සකස් වෙලා නැහැ මේක ගැන විමසන්න. දැන් ඒ හින්දා තමයි ඔයගොල්ලන්ට ওই භාවනා කරෝලා ඊට පස්සේ මේවා කියන්නේ. දැන් හිත පිරිසිදුයි. දැන් නීවරණ ටිකක් අඩු වෙලානේ. එතකොට මේ ධර්මය අහනකොට අපේනවා ඒක. ඒකයි මේ සමාධිය උදව් වෙනවා කියන්නේ ප්‍රඥාවට. හරි. දැන් මුල දවසේ මම මේ ටික කිව්වනම් ඔව තේරෙන්නේ නැහැ. දැන් ටිකක් අර භාවනා කරලා හිත ටිකක් සකස් වෙලා මේවා අහලා දැන් ටිකක් මේ කියන දේ තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා නේද? ඔව්. පුරුවක් තියෙනවා. අපේ අර පරණ පුරුදු වලින් අයින් වෙලා බලන්න හැකියාවක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒක එනකන් මේවා ඇහුවට තේරෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. දැන් අපි කොච්චර ධර්මය ඇහුවත් අපේ හිත සූදානම් නැත්නම් ඒ ධර්මයේ දකින්න ඒක අපිට පේන්නේ
නැහැ.
අවිද්‍යාවෙන් වැහිලා, මෝහයෙන් හොඳටම වැහිලා. ඒකයි මේ නීවරණ අඩු වෙන තරමට තමයි ওই වගේ දෙයක් අහනකොට ඔන්න හිතට පේන්න ගන්න. ආ මෙහෙමත් වෙන්න පුළුවන් නේ. ආ අපි රවටිලා ඇතිනේ.
අපි
ඉතින් එහෙම. ඔයිතේ. ඒක තමයි මේ සම්මා දිට්ඨිය ඇති වෙනකන් තමන් ඉන්නේ ලෞකික මාර්ගයක. ලෞකික ජීවිතයේ සපවත් කරන්නේ කොහොමද කියන එක තමයි ඒ පින් ටිකක් කරගෙන කොහොම හරි දිව්‍ය ලෝකේ යන්න ඕනේ කියන එක තමයි ඒ ලෞකික මාර්ගය. ලෝකෙට අයිති මාර්ගය. දැන් බුදුදහම කියන්නේ එහෙම නෙමෙයි. එතනින් එහා ලෝකෙන් ඉක්මවා යන, ලෝකෙන් ගැලවෙන මාර්ගය තමයි මේ දහමේ
පෙන්වන්නේ.
දැන් මම ඕකේ. දැන් ඔය සම්මා දිට්ඨිය ඇතුව බැලුවොත් තේරුම් ගන්න පුළුවන් මේ තියෙන දේවල්. හරි. ඒ ඥාන ගොඩක් වෙලාවට ඔය ලෞකික පැත්තෙන් තමයි ඔය තේරුම් කරන්නේ. ආත්ම දෘෂ්ටියෙන් කියන ඒවා තියෙනවා. දැන් අපි අර සම්මා දිට්ඨිය ඇතුව කියන්නේ ආත්ම දෘෂ්ටියෙන් නෙවෙයි. එතකොට බලන්න මෙහෙම සිද්ධි ටිකක් වෙනවා. හේතුඵල සිද්ධි ටිකක් වෙනවා. පටිච්ච සමුප්පන්න සිද්ධි ටිකක් වෙනවා කියන අවබෝධයෙන් මේක බලන්න ධර්මයේ. එතකොට අර කලින් දැකලා නැති පැත්තක් පේන්න ගනි. ඒක තමයි මේ ලෝකෝත්තර දැක්ම කියන්නේ. ආ හොඳයි. ඔව්. ඕගොල්ලෝ දානෙට යන්න. දැන් මේ 11යි 25යි. දැන් ඔන්න එතකොට ඕගොල්ලෝ බලන්න තියෙන්නේ මතක තියාගන්න ආයතන ගැන නේද දැන් බලන්න තියෙන්නේ. මහා වැඩක් කරන්න නැහැ. මේ ඇහෙන් දකිනකොට ඕක ගැන විමසන්නයි තියෙන්නේ. ඔය වචන මහ ගොඩක් දැනගන්න අවශ්‍ය නැහැ. ඇහෙන් මොකක් හරි දකිනකොට ඒක පොඩ්ඩක් නුවණින් හිතන්න. කණෙන් ශබ්දයක් ඇහෙනකොට මොනව හරි දැනුවත් වුණානේ ඒක ගැන ආපහු නුවණින් මෙනෙහි කරන්න. ඔව්. මේ දැනුවත් උනේ දැන් ශබ්දයක් ඇහුණ ගමන්ම අපිට මතක් වෙන්නේ රූපයක් නේද? ඒක දකින්න මේ හිතෙන් කරපු වැඩක් කියලා. ගිහි අයට ඔක දකින්න අමාරුයි. අමාරුයි කිව්වට ධර්මයක් අහන අයට නුවණින් හොයන අයට දකින්න බැරි නෑ. දැන් ගිහි අය කිව්වත් පැවිදි අය කිව්වත් ඉතින් ආයතන හය පාවිච්චි කිරීමනේ කරන්නේ. මග කෙටි කිව්වට ඉතින් මේවා බැලුවොත් විතරයි කෙටි වෙන්නේ. නැත්තම් සසර යනවා. එහෙම දෙයක් තියෙනවා ධර්මයේ. ධර්මයේ දකින්න උත්සාහ කරන අයට විතරයි සසර කෙටි වෙන්නේ. හරි. ඉතින් මේ ධර්මයේ දකින්න පුළුවන් සිව්වණක් පිරිස කියලා කියනවනේ. නේද? භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා හතර පිරිසටම පුළුවන් ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න. ඉතින් ගිහි අය ගොඩාක් හිටියා මාර්ගඵල ලැබපු. ඔව්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිහි අය ගොඩාක් හිටියා අවබෝධි ලැබපු මාර්ගඵල ලැබපු. ලංකාවෙත් හිටියා. ඉතින් ධර්මයේ තියනවා කියන්නේ අවබෝධ ගන්න බැරි නෑ. හිතන්න එපා මම ගිහි අයට මේක කරන්න බෑ කියලා. මොකද අපි කරන්නේත් මේ ඇහැ කනනාසය පාවිච්චි කරන එක. ඒ ඕක ගැන බලන්නයි තියෙන්නේ. අර මුලාව දුර වෙන විදිහට බලන්න ඕන. දැන් නිකන් ඉන්න ගමන් ඔන්න සද්දයක් ඇහුණ ගමන් රූපයක් නේ මතක් වෙන්නේ. ඒකට අදාළ. එතකොට දකින්න ඒ වෙනකොට මුලා වුණා කියලා. නේද? මගේ
හිතෙන් දැක්කේ. මේ අහකට විතර
මගේ හිතෙන් දැක්කා. අහකට කියන දෙයක් හිතෙන් හිතාගත්තා. එළියේ බාහිර දෙයක් හිතෙන් හිතාගත්තා. ඉතින් අපේ අර දෘෂ්ටිය බලවත් නෑ නෑ තියෙන හින්දාමයි දැනගත්තේ කියලා අනිත් පැත්තට කියනවා. එතකොට මතක් කරගන්න අර බල්ලගේ උපමාව. දැන් බල්ලටත් කියනවා ඉන්න හින්දාමයි ඔහොම පේන්නේ කියලා. ඒ වුණාට ඒක මුලාවක්. හරි. දැන් අපිටත් අපේ පරණ පුරුද්ද නැත්තම් හුරුව කියනවා නෑ නෑ ඔය තියෙන හින්දාමයි පේන්නේ. තියෙන හින්දාමයි දැනගන්නේ. ඒක හිතට අනිත් පැත්තට පෙන්වන්න ඕන නෑ නෑ ඒක මුලාවෙන් කරන දෙයක්. ඒක විඥාණය කරන මායාව. මායි උපමංච විඥාණං කියලා කිව්වේ. මේ විඥාණය කරන මායාව තමයි ඔය එළියේ තියෙන දේම දැනගත්තා කියන කතාව. අපි දැනගන්න ස්වභාවය එකක්, බාහිරේ පවතින ස්වභාවය තව එකක්. ඔය දෙක වෙන් කරන්න ඕන. ඔතන තමයි පටන් ගැනීම. ඕක ටිකක් කරන්න බලන්න. ඇහෙන් දකින්නේමට, කණෙන් ඇහෙන ශබ්දවලට, ගඳ සුවඳ දැනෙනවලට නේද? ඒකට දැකීම දැකීමක් විතරයි. එතනින් එහාට හදපු දේවල් ඔක්කොම හිතෙන් හදපු අපේ තියෙන දෘෂ්ටි නැත්තම් පරණ පුරුදු. අතීතේ ගොඩ ගහගත්තු ඒවා තමයි මේ දැන් දාන්නේ අපි. දැන් තියෙන ඒවට සම්බන්ධ කරන්නේ. ඒක අතීතේ ගෙවිලා ඉවරයි. ඒක දැන් ඉතුරු වෙන්න විදිහක් නැහැ. අතීතේ හදපු හිත ඔක්කොම නිරුද්ධ වෙලා ඉවරයි. අතීතේ යම් කිසි දෙයක් දැනගත්තා නම් ඒක නිරුද්ධ වෙලා ඉවරයි. දැන් ඒකට ඒක සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. අපි මේ මොහොතේ වෙන සිද්ධ වෙන දෙයට මේ මොහොතේ අවධානය තියාගෙන හිටියොත් අතීතේ සම්බන්ධ නොකර අන්න එතකොට පෙයි. අලුතෙන් අපි අනාගතයට ඉතුරු කරන්නෙත් නැහැ කියලා. ලෝකෙට අයිති දේවල් ඉතුරු කරන්නේ. දැන් අතීතේ සම්බන්ධ කරගත්තනම් අර ළමයි කෑ ගහන්නේ කියලා සම්බන්ධ කරගත්තනම් ඒ ළමයි ටික අපි ආයෙ ඉස්සරහටත් ඉතුරු කරගන්න. ආයෙ ආයතන උපදින්න ඉතුරු කරගන්න. ඔව්. ඒ කියන්නේ ලෝකේ උපදින්න හේතු ටිකයි ඔය සකස් කරන්නේ. අපි යතන නුවණින් බලබලා හිටියොත් එහෙම මේ මොහොතේ ලෝකේ හදන්නෙත් නෑ, මේ මොහොතේ හැදුවේ නැත්නම් අනාගතේට ගෙනියන්නෙත් නෑ. ඒ කියන්නේ අලුතෙන් කර්ම සකස් කරන එක නවත්තනවා.
එතකොට ඒකයි විදර්ශනා
කියන්නේ. ඔව්. ඕක තමයි ඊළඟට මාර්ගය වෙන්නේ. කරන්නේ කොහොමද කියලා අහුවේ. ඒ මාර්ගේ පටන් ගන්න විදිහක් ඉතින්. ওই ටික ටිකක් කරගෙන යනකොට තව විදිහ අහුවේ. ඒ අවබෝධයනකොට ඊට වඩා දේවල් Tamanට වෙයි කරන්න දේවල්. ඉස්සෙල්ලා ඔය අවබෝධය ගන්න ඕන. හරි. ඒ අවබෝධය ගන්න තමයි අපි ධර්මයක් අහන්න ඕන. ඒ අවබෝධය ගත්තට පස්සේ ආයේ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. දැන් මොකද්ද කරන්නේ කියන එක Tamanටම පේනවා ඊළඟට. දැන් මේ ලෝකෝත්තර මාර්ගයක් නේද වැඩෙන්නේ කියන එක Tamanටම අවබෝධ වෙනවා. ওই විදිහට බලන්න පටන් ගත්තා. වෙනදා රැවටුණ ලෝකෙට දැන් රැවටෙන්නේ නැහැ නේද? ඒ රැවටුණ ලෝකෙ හින්දා නේද මට කෙලෙස් ඇති වුනේ, ඇලීම් ගැටීම් ඇති වුනේ. කවුරු හරි බනිනවා නම් අපිට තරහ යනවනේ. කවුරු හරි හොඳ කියනවා නම් ආස හිතෙනවා. ඒගොල්ලෝ හරි හොඳයි. කවුරු හරි බනිනවා කියලා හිතුණොත් තරහ යනවා නේද? ඒගොල්ලෝ නරකයි. දැන් බලන්න ඔය දෙකම කලේ සද්දයක් ඇහුණ හින්දා නේද? අපි කණෙන් ඇහුවේ සද්ද විතරයි නේද? ඉතුරු ටික ඔක්කොම කලේ හිතෙන් අර පෙර ඇසුරු කරපුවා දදා. ඔව්. ලෝකෙට ආйти දෙයක් කියලා ඒකට තේරුම් දෙනවා. ඊළඟට ඔය මට බනිනවා තමයි. ඊළඟට ඉතින් තරහාරං අලුත් කර්ම එකතු කරනවා. නේද? දැන් අපි සද්දේ විදිහට දැම්මනම් අන්න පරණ ලෝකෙට අපි අයිති වෙන්නේ නැහැ, අලුතෙන් කර්ම කරන්නේ නැහැ. ඒක එහෙමම නිරුද්ධ වුණා ඉවරයි.
එතකොට ඒ වටේ ක්‍රියාසිට කියලා
කියන්නේ. ඔව්, ඒ පැත්තට තමයි යන්නේ. දැන් ඒ තමයි
ආයතන
හතර තියෙන්නේ ලෝකෙකට මුලා වෙන්නේ ආයතන හය. දිට්ඨේ දිට්ඨමත්タン සුතේ සුතමත්タン මුතේ මුතබත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン ඔච්චරයි. දැකීම දැකීම මාත්‍රයක් විතරයි. එතනින් එහාට ලෝකයක් පණවන්නේ නැහැ. ලෝකෙට අයිති දෙයක් ඒකට දාගන්නේ නැහැ. දැකීමක් විතරයි. ඇසීම ඇසීමක් විතරයි. ඒකට අදාළ ලෝකෙට අයිති දෙයක් දාන්න යන්නේ. දැන් ලෝකෙට අයිති දෙය දැම්මොත් තමයි ඒක ගැන ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි. නේද? ලෝකෙට අහු වෙන්නේ. ඒතර ලෝකෙට අහු වුණා කියන්නේ මතක තියාගන්න අර මායයට අහු වුණා. සසරේ යනවා. මේ මොහොතේ පුළුවන් නම් අපිට සද්දේ විතරයි කියන මට්ටමට නුවණින් හරි බලන්න. දැන් පුරුද්දට ලෝකෙට අයිති දේ මුලින් පේනවා. දැනගන්නවා. ඒ වුණාට අපිට ආපහු බලන්න පුළුවන් නම් ප්‍රඥාවෙන් ඔන්න ඕක තමයි උදව් වෙන්නේ. ඕක තමයි මාර්ගය වඩන්න උදව්
වෙන්නේ. ඔව්. මෙන්න මම ඔය විත්තේ
ඒ ඒ අවබෝධේ මධිකමම තමයි ඒ තියෙන්නේ. මේක අහලා තිබුණාට අපිට අවබෝධ නෑ. ඒ අවබෝධය ගන්න එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. හරි දැක්ම ඇති කරගන්න ඕන ධර්මය අහලා. හරි දැක්ම ඇති වෙනකම්ම ආයෙ ආයෙ අහන්න ඕන, ආයෙ ආයෙ විමසන්න ඕන. ඔක ආයෙ ආයෙ ප්‍රශ්න කරන්න ඕන. දැන් ඔහොම කිව්වටම එකපාරට සම්මාදිට්ඨිය එන්නේ නැහැ. තව තව මේක ආයෙ ආයෙ හිතන්න ඕන. එතකොට අපි ආයතන වලින් අත්දකින එකක් බාහිරේ පවතින ස්වභාවය වෙන එකක්. අපි හිතන ස්වභාවය නෙමෙයි බාහිරේ පවතින. මොහේ මුලාව. අපි මුලාවෙන් තමයි නෑ නෑ අපි අත්දකින්න දෙයමයි එළියේ තියෙන්නේ කියලා හිතන්නේ.
හරි කියලා වැරදි දෙයක්ම ගන්නවා.
ඔව්. අපේ දෘෂ්ටි ටික හින්දා අපිට හිතෙන්නේ අපි හරිමයි කියලා. ඔව්. දැන් අර බල්ලට හිතෙන්නේ බල්ලාගේ දෘෂ්ටිය බලවත්නේ, පේන දේ තියෙනවමයි ඒකමයි ඇත්ත කියලා. ඔය දකින්නේ ලෝකෙට අයිති බල්ලෙක්මයි කියලාමනේ හිතෙන්නේ. දැන් අපේ ඊට වඩා ප්‍රඥාවකින් දකින හින්දා තමයි අපිට පේන්නේ නෑ බල්ලා රැවටිලා දෘෂ්ටිගත වෙලා. නේද? ඒකෙන් අපි තේරුම් ගන්න ඕන අපිත් ආයතන පාවිච්චි කරන්නේ ඔය වගේම දෘෂ්ටිගත වෙලා. එතකොට ඊට වෙ එහාට ගියා ඇත්තක් තියෙනවා. යථාභූත ඥානයක් තියෙනවා ඇත්ත ඇති සැටිය. ඔන්න ඔය දේ තේරුම් ගන්න පුළුවන් කෙනාට පුළුවන් ධර්ම මාර්ගයට වැටෙන්න. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න. එතන මහා ගැඹුරු දෙයකුත් නෙවෙයි. නේද? තේරුම් ගන්න බැරි දෙයකුත් නෙවෙයි.
දිගට වැඩ කරන එක තමයි ගොඩාක්.
ඒ කියන ප්‍රශ්නේ. ඒක තමයි අපේ
සිහිය නැතුව යනවා.
සිහිය
නැතුව යන්න බෑ.
අන්නයි.
සිහිය නැතුව ගාව කොහෙද
යන්නේ? දැන් සිහිය නැති වෙන බව පේන හින්දා තමයි ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සිහිය පිහිටන්න පුරුදු වෙන්න. කායානුපස්සනාව. දැන් සිහිය පිහිටන්න පුරුදු කරන ගමන් නුවණ යොදන්නත් ඕන. දැන් සතිය පිහිටන්න ඕන සම්පජානනය එක්ක. ඔව්. ඒකට වීරිය කරන්න ඕන. ආතාපි කියන්නේ වීරිය, සම්පජානනය වෙනුවන නැත්තම් සම්මාදිට්ඨිය, ඊළඟට සතිය. ආතාපි සම්පජානෝ සතිමා. ඔන්න ඔය වචන තුන තමයි දෙන්නේ. දැන් තේරෙනවද? දැන් ඕක කරන්න නිකන් බෑ, අපි උත්සාහ කරන්න ඕන ආතාපි. නේද? එතකොට අර දහම අහලාගත්තු නුවණ යෙදෙන්නත් ඕන. සම්මාදිට්ඨිය සම්පජාන. ඊළඟට සිහිය පිහිටන්න ඕන සති. ඔය තුන කරන කෙනාට ඔන්න බුදුහාමුදුරෝ සහතිකයක් දෙනවා. අනිවාර්යෙන් අවුරුදු 7ක් මේක කළොත් අනාගාමි හරි රහත් වෙන්න හරි පුළුවන්. ඕක අඩු කරගෙන එනවා සතියක් දින 7ක් මේක කළොත් අනාගාමි හරි රහත් වෙන්න හරි පුළුවන් කියලා. සෝවාන් නෙමෙයි. අනාගාමි හරි රහත් වෙන්න හරි පුළුවන් කියනවා දින 7ක් ඕක කළොත්. මොකද්ද ආතාපි සම්පජානෝ සතිම. ඔය තුන යෙදුනොත් දැන් පේනවා නේද ලෝකේ ගැන ඇලෙන්නේ ගැටෙන්නේ දෙයක් හිටින්නේ නැහැ නේ. ලෝකෙ පිහිටන්නේම නැහැ. එතකොට විනෙය ලෝකේ. අතහරිනවා ලෝකේ. මොනවාද? අවිජ්ජා දෝමන සැලීම් ගැටීම් අතහරිනවා. වෙනවා විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්සම් මේ ලෝකය ගැන ඇලීම් ගැටීම් අතහැරෙන විදිහට වීරය කරලා නුවණින් සිහිය පිහිටන ආතාපි සම්පජානෝ සතිමං. එතකොට ලෝක අපි හදාගෙන තියෙන ලෝක කය කියලා ලෝකයක් තියෙනවා, වේදනා කියලා ලෝකයක් තියෙනවා, හිත කියලා ලෝකයක් තියෙනවා, ධම්ම කියලා ලෝකයක් තියෙනවා. ඒ හතරෙම සිහිය පිහිටන්න කියනවා මේ ලෝකෙට ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට. කායානුපස්සනා කියන්නේ මොකද්ද? කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කය පිළිබඳව බලමින් ඉන්න. කොහොමද ඉන්න ඕන? ආතාපි සම්පජානෝ සතිමං. වීරියෙන් නුවණින් සිහිය පිහිටන්. එහෙම කරනකොට මොකද වෙන්නේ? විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අතහරිනවා මේ කය කියන ලෝකේ. ලෝකය අපි කයනේ, කය ගැනනේ බලන්නේ. ඒතකොට කය කියලා හිතන් ඉන්න ලෝකේ අතාරින මොනවාද අතාරින්නේ? ඇලීම් ගැටීම්. මොකද මේ ලෝකෙ පිහිටන්නේම නැහැ. හේතුව තමයි සම්මා දිට්ඨියෙන් අපිට පෙන්වනවා ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය. ලෝකේ හටගන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය. ඕකත් එක්කනේ දැන් සිහිය පිහිටන්නේ. එතකොට බලන්න මේ ලෝකෝත්තර වීමක් වෙන්නේ. වෙනදා පිළිගත්තු ලෝකෙට අහුවෙන්නේ. වෙනදා පිළිගත්ත ලෝකෙ කියන්නේ අපේ පරණ දෘෂ්ටි. මේ සසරේ ගෙනියන දෘෂ්ටි ටික. වැරදි මත ටික. දැන් ඒ වැරදි මත ටික කඩලා බැලීමක් තමයි මේ ධර්මයෙන් දකින්නකොට කරන්නේ. හරි. ඔන්නෝක වඩන්න පුළුවන් නම් Tamanට ලොකු විශ්වාසයක් ගන්න පුළුවන් මේක තමයි ආර්ය මාර්ගය කියලා. ඒ කවුරුවත් කියන හින්දා නෙමෙයි, මම කියන හින්දා නෙමෙයි. ධර්මය එක්කම තමන්ට එනවා මේ විශ්වාසය. නේද? දැන් ඔයගලන්ට මෙච්චර කල් කරපු භාවනා වලින් එහෙම දැක්මක් ආවද?
නෑ. අපි බලාපොරොත්තු වුණා මේ භාවනා කරගෙන යද්දී
භාවනා කරගෙන යද්දී ඕවා වැටෙහි
කියලා.
ඒක තමයි. එතන තමයි වරද්ද ගන්න තැන. දැන් සම්මා දිට්ඨිය නැතුව භාවනා කළාට මාර්ගය වැඩෙන්නේ නෑ. ගිහිල්ලා ඉතින් ඕගොල්ලෝ අහන්නේ ආමට භාවනාවක් කියා දෙන්න ඔච්චර ඉතුරු ටික අහන්නේ දැන් කරන්නේ මොකද්ද කියලා දැන් මගේ උත් අහන මොකද්ද
කරන්නේ යනවා මොනවද වෙනස දැකින්නේ අපි දකින වෙනස මොකද බලන්න භාවනා කරගෙන යන අය උනාට සමහර වෙලාවට සමාධිය වැඩෙනවා සමහර වෙලාවට සමාධිය වැඩෙන්නේ
නැහැ ඔව් ඉතින් සමාධිය වැඩුණත් දන්නේ සමාධිය වැඩුණත් දන්නේ මොකකටද මේ සමාධිය හදාගත්තේ ඊට පස්සේ කරන්නේ මොකද්ද කියන එක දන්නේ දැන් දන්නා ඔන්න සමාධිය හදාගන්නේ මෙන්න මේ විදිහට සතිය පිහිටන්න සිහිය පිහිටන්න සමාධිය ඕන වෙන්නේ මේ සිහිය පිහිටන්න ගියන් හිත දුවනවා එහෙම පාලනයක් නැතුව හිත දුවන. අන්න ඒ ගතිය අඩු කරගන්න තමයි සමාධිය වුනේ. හරි. ඊළඟට අපේ අර නීවරණ ටික යටපත් කරමු. ඒකට තමයි සමාධිය වුනේ. සමාධිය වඩන්න ඕන. හැබැයි සමාධිය වඩන්න ඕන මෙන්න මේ ආයතන ගැන බලන්න. හිත වැඩ කරන හැටි බලන්න ආයතන නිසා. රැවටෙන තැන අල්ලගන්න. මේ ලෝකෙට අයිති වෙන ගතිය නැති කරන්න ඕන. ඒක පුදුම වෙන්න ඕනේ නැහැ මොකද ඕක මේ ජීවිතේ විතරක් නෙමෙයි මේ අනන්ත සංසාරي ආපු පුරුද්ද. පුරුදු බලවත් වුණාම අපිට වේගේ අඩු කරන්න මේ මුලා වෙන වේගේ අඩු කරන්න නම් එක සැරයක් හරි මුලා නොවන විදිහට පෙන්වන්න ඕන හිතට. ඔහොම කිව්වට නෑ මේකයි මේකේ ඇත්ත තත්. එහෙම හිතට පෙන්නකොට හිත දකින්න ගන්නවා. ඒ දේ තමයි කරන්න තියෙන්නේ. ඒකට උදව් වෙන්න තමයි අපි ඔය සමාධි ධ්‍යාන වඩන්නේ. ඊළඟට ධර්මය අහන්නේ මේ හැම මොහොතෙම සිහිය පිහිටන්න කියන්නේ. හරි. ඉතින් ඔය ටික ඕගොල්ලන්ට ගෙවල් වල ඉඳගෙනම කරන්න පුළුවන් බැරි නෑ.
නිදහස් පරිසරේ හුත්තෝනේ.
නෑ සිහිය මොන වැඩේ කරන ගමන් වුණත් ඕක පොඩ්ඩක්
වෙලා බලන්න ඉන්නේ අපි කියලා හිතන්න පුළුවන් නේ හිතගොහම අපිට පරිසරය හදාගත්ත
හැකි වෙන වැඩක් කරන ගමන් වුණත් එකපාරට ඇහෙන සද්දයක් ගැන දැනෙන දෙයක් ගැන නුවණින් හිතන්න
පුළුවන්
ඒක ටිකෙන් ටික කරනකොට මේ බලන ගතිය වැඩි වෙයි දැන් අපි එහෙම බලන්න පුරුද්දක් නැහනේ දැනට ටිකෙන් ටික බලනකොට ඒ පුරුද්ද අලුතෙන් ඇති වෙයි ඒ පුරුද්ද හදාගන්න එක තමයි මේ කියන්නේ සිහිය පිහිටන්න කියලා. ඕකට බලා ඉන්න එපා මේ වැඩ ඉවර වෙනකම්. මේ තියෙන වැඩ ඉවර වෙන්නේ. ඔව්. ඊට කලින් මැරිලා යනවා.
අන්තිම මොහොත හරි අයෙත් කවන්නව තකුනොත්.
දැන් බලන්න ඕන. ඔව්. මේ මොහොතේ අපි මේක බැලුවොත් මේ මොහොතේම අවබෝධයෙන්. එහෙම දෙයක් මේ ධර්මයේ තියෙන. මේකට කාලයක් ගත වෙන්නේ. තමන්ට මේක නිකන් හරි බලන්න ඔය සම්මා දිට්ඨිය ඇති වුණා කියලාවත් අවබෝධයක් තියනා නම් තේරුම් ගන්න ආයේ සතර අපාගත වෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා නේද? දැන් ඔය දේ තේරුම් ගන්න එක බොහොම වටිනවා. භාවනා නොකලත් කවන්නේ ඔය දේ තේරුම් ගත්තා. මොකද එයා ඊට පස්සේ මේ ලෝකෙින් මිදෙන මාර්ගයට කවදා හරි වැටෙනවා. ඒකයි මේ ධර්මය නුවණින් විමසන්නම ඕන. ඒ හින්දා තමයි මම කියන්නේ මේක ආයේ කතා කරන්න පුළුවන් තරම් මේවට සම්බන්ධ දේවල්ම අහන්න. ඒවා තමයි පටිච්ච සමුප්පාදේ පංච උපාදානස්කන්ධේ කියලා තියෙන්නේ ওই ටික. දැන් ඒ වචන කිව්වේ නැතුවට ওই ටික අභිධර්මයේ කියන්නේත් ওই ටික. පරිවට්ටම් එකේ පළවෙනි වට්ටේ තමයි ඔය පෙන්වුවේ සම්මාදිට්ඨිය කියලා. සත්‍ය ඥානය. දුක කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියන එකේ සත්‍ය ඥානය තමයි ඔය සම්මාදිට්ඨිය කිව්වේ. දැන් ඔයගොල්ලෝ කරන්න කියන්නේ කෘත්‍ය. දැන් කරන්න ඕන මොකද්ද කියලා අහුවනේ. දැන් කරන්න ඕන එක ගැනත් අවබෝධයක් ආවනේ. ඔන්න කෘත්‍ය ඥානය. ඒ කරනකොට කවදා හරි එයි ආ දැන් නම් කරලා ඉවරයි තවත් කරන්න දෙයක් නැහැ කෘතඥ තමන්ටම
අවබෝධ
වෙයි ඔව් ඒ ඔය ඔක්කොම තමන්ට එන දේවල් තේරුණා සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනාට තමයි ඉතුරු ටික එන්නේ. ඒකට තමයි ධර්මයක් අහන්න විමසන්න කියන්නේ. ධර්මයක් තියෙන කාලික ඉපදුන එකේ වාසිය ඕකයි. ධර්මය අහන්න ලැබෙන එකේ වාසිය ඕකයි. මොකද ධර්මය ඇහුවේ නැත්නම් අපිට ඔහොම අවබෝධයක් එන්නේ නැහැ. එන්න විදිහක් නැහැ.
හරි. දාර වලසුල්ලේ ගුණරතන හවුරෝ කියන විදිහට ඉතින් ගොඩක්.
ඒත් ඕකම තමයි පෙන්වන්නේ. නෑ ඔය දේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා දැන් ගොඩක් ඉන්නේ. මේ වලස් මුල්ලේ හාමුදුරුව, පාතේගම හාමුදුරුව, සුදස්සන හාමුදුරුව, මාංකඩවල සුදස්සන හාමුදුරුව, පිටිගල ගුණරතන හාමුදුරුව, මේ කටුකුරුන්දේ ඥානানন্দ හාමුදුරුව, මේ බොහොම වටපිටාවේ ඉන්නවා. දැන් තව ගොඩාක් ඉන්න අලුතෙන් අලුතෙන් මොකද ඔවා අහලා අහලා ඔවා පුරුදු කරලා එන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා ගොඩක්. එහෙනම් දැන් අලුත් ස්වාමීන් වහන්සේලාත් මේවා ගැන කතා කරනවා. පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ වුණාට මේවා දැන් එක එක්කෙනා පෙන්නන පැතිවලින් බලනකොට Tamanට අවබෝධ ගන්න ඒවා උදව් වෙනවා. හරි. දැන් මං කියන ටික වුණත් මේ එක පැත්තකින් පෙන්වන්නේ. ඒ වගේ ඕකම තව පැතිවලින් බලන්න පුළුවන්. ඒ කොහෙන් හරි ඒකයි ඕවට සම්බන්ධ දේවල්ම අහන්න. ඒවා ආය ආය සාකච්ඡා කරන්න. විමසන්න. ඊළඟට අර ප්‍රායෝගිකවත් බලන්න මේ ඒ මොහොතේ ඒවා ඇප්ලයි කරලා බලන්න. එහෙන් දකිනකොට කණෙන් අහනකොට. එතකොට Tamanට මේවයි අර ඇත්ත දකින්න පුළුවන් වෙයි. ධර්මය මේ මොහොතේම අත්දකින්න පුළුවන් වෙයි. ධර්මයේ සත්‍යතාවය. ධර්මය දැන් Taman තුලින් දකින්න පුළුවන් කියන එක සම්දිත්තිකයි. මේක කාලයක්කට අහුවෙන්නේ නැහැ. අකාලිකයි. ওই ಗುಣ ටික මේ මොහොතේම අත්දකින්න පුළුවන් වෙනවා. හරි. මේක කාලයක් යන එකක් නෙවෙයි. හින්දා මේ මොහොතේ පටන් ගත්තා නම් ඔව් සමහර විට අදම ඕකේ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් ඔය දේ බල බලා හිටියෝ අපේ තියෙන ප්‍රශ්නේ එහෙම බලන්නේ නැතිකම
කල් දානවා
ඔව් අදම දැන් ඒකයි බුදුහාමුදුරුවෝ දැන් අර බලන්න සතිපට්ඨාන සූත්‍රයේ මේක දින 7ක් වැඩුවොත් මේ අනාගාමි හරි රහත් වෙනවා හරි කියපු එක පුදුමයක් වෙන්න බෑනේ දැන් ඔය ටික අපි බල බලා හිටියත් අවබෝධ වෙන්න ඕන අවබෝධ නොවුනත් තමයි බුදුමයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ඕක බලන්නේ නැතුව වෙන දේවල් කරන එක. සිහිය නැතිකම. සිහිය පිහිටන්න පුරුදු වුණොත් ඒකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඕක තමයි ඉතින් මේ තේරුම් ගන්න ඕන. ඔන්න දැන් විදර්ශනා කිව්වට මං කිව්වේ විදර්ශනාව කියා දෙන්න කලින් ධර්මය තේරුම් ගන්න ඕන. ධර්මය තේරුම් ගත්තට පස්සේ ඉතින් මගෙන් අහන්න ඉන්නේ නැහැ මොකද්ද විදර්ශනාව කියලා. ධර්මය තේරුම් ගත්තේ නැත්නම් ඔය රටවටේ යනවා විදර්ශනාව කී කියා අරව මේවත් කරනවා.
ඔය ඔය යන භාවනා කරන්නේ.
මේ වලස් මොලේ ගුණරතන හඳුර වළිනවද ලම් පහට.
එහෙම හැම තැනම යන වෙච්ච දේ.
එහෙම එහෙ දුගණ එකට වඩා කරන්න තියෙන්නේ තමන් ළඟ තියෙන ආයතන ටික බලන්න නුවණි ඔව් ධර්මය අහන්න එපා කියනවා නෙවෙයි ඈ පුළු පුළුවන් වෙලාවට අහන්න අපිත් ඔය දැන් CD එහෙම දෙන්නේ ඈ ඒවා මේවත් ඉතින් ඔය රෙකෝඩ් කරලා ආයේ අහන්න පුළුවන්කම තියෙනවා ඔවා ඒ ආයයි
දැන්
මම නම් කීපයක් කිවි සුදස්සන හාමුදුරන්ගේ හොඳයි මං කඩවල සුදස්සන හාමුදුර නම කිව්වහම මම ඔවා MP3 කරලා දෙනවා ඔව් මං කඩවල සුදස්සන ඔක්කොම නෑ එහෙම සතිපට්ඨානෙ කියන්න එපා සුදස්සන හාමුදුරන්ගේ බණ කියලා ඉල්ලන්නකෝ එතකොට ගොඩක්
තියෙනවා
ඔව් සතිපට්ඨානෙ විතරක් ගන්න එපා. සතිපට්ඨානෙට කලින් ඒවා තියෙනවා. තව සම්මා දිට්ඨි කියලා වෙනම ටිකක් තියෙනවා. ඒ ටික හරිය වැදගත්. දැන් මම ওই සම්මා දිට්ඨියනේ කිව්වේ. ඒ සම්මා දිට්ඨි දේශනා ටික හරිය වටිනවා. මේ මොන දේශනාව ඇහුවත් ওই ටිකම තමයි ඇත්තටම තියෙන්නේ. එක එක විදිහට තියෙනවා.
තව ඒක වගේ
ඒ භාවනාව කළාට එතන භාවනා කරනවා තමයි. දැන් සම්මාදිට්ඨිය මොකද්ද කියන එක පෙන්නනවා අඩුයි. ඒක අර පාරම්පරිකව තියෙන ක්‍රම ටික කරනවා මිසක් අර ධර්මයේ විමසන ගතිය මේ පැත්ත අඩුයි ඉතින්.
ඒ සම්මාදිට්ඨිය
ඒක තමයි. ඉතින් මේකට අදාළ ඒවා ඒ හාමුදුරුවරු දැන් අවබෝධයක් තියෙන හාමුදුරුවරු ඕකම තමයි පෙන්වන්නේ. ඔය දැක්මක් පොඩ්ඩක් හරි ආපු හාමුදුරුවරු ඒක ගැනමයි කතා කරන්නේ. මොකද ඒගොල්ලෝ දන්නව අනිත් ඒවා කතා කරලා වැඩක් නැහැ. ඒකයි මම ඔය නම් කීපයක් කිව්වේ. පුළුවන් පුළුවන්. ඉතින් මමත් දෙන්නම් ඔය තියෙන ඒවා. සල්ලි දීලා නොගත්තට
මම ඉන්නේ ගෙනල්ලා මෙහෙ කොපි කරගන්න
පුළුවන්. ඔව් මම ළඟ තියෙනවා ඔය ඉතින් ගොඩාක් ඔය කොපි කරලා දෙනවා නම් මම දෙන්න. ආ
වටේ හොඳේකට නේ. දැන් තමයි
ගියක් තියෙනවා ඒවා දේශනා ඕන තරම් දෙන්න පුළුවන්. බලන්න නෙමෙයි මේ අහන්න විතර. හිතේ ඉතින් එකක් ගන්න ඔය දැන් රුපියල් 3000ක් විතර වෙයි. දැන් අලුත් රේඩියෝ තියෙනවා. අලුත් රේඩියෝ තියෙනවා. DVD ඕනේ නැහැ. ඒකේ තියෙන අර USB කියලා තියෙන මෙන්න මේ කෑල්ල ගහන්න පුළුවන් එක. අන්න අලුත් ඒවයි එනවා. ඔය රේඩියෝ එකක් ගන්න. ඊට පස්සේ පෙන් එකක් ගන්න. පෙන් එක පොඩි ඒකට ඕන තරම් කොපි කරගන්න පුළුවන්. කම්පියුටර් එකේ. ඊට පස්සේ ඕක රේඩියෝ එකට ගැහුවහම අහන්න පුළුවන්. ඕක ගත්තට පාඩු වෙන්නේ නැහැ. ඈ පොඩි ඒ රේඩියෝ අලුතෙන් එන රේඩියෝ වල ඕක තියෙනවා. මෙන්න මේ කෑල්ල ගහන්න පුළුවන්ද කියන එක විතරක් බලන්න. දැන් අලුත් ඒවයි තියෙනවා ඕක. ඒකයි මේ ඊළඟට පෙන් එකක් ගත්තහම කාට හරි කිව්වහම ඒකට කොපි කරගන්න පුළුවන්. ඉතින් නිකන් මට දුන්නත් මට කොපි කරලා දෙන්න පුළුවන්.
පෙන් එකක් ගන්න සට කොපි කරලා දෙන්න
පුළුවන්. ඔව්. මේ කම්පියුටරයක් තියනවා නම් මේ වෙලාවෙම දාගන්න පුළුවන්. ඈ එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙත් ඕවා තියෙනවා. ඉතින් නොමිලේ අරගන්න පුළුවන්. මේ සල්ලි දී දී රටවටේ දුගන්න ඕනේ නැහැ.
ඉන්ටර්නෙට් එකේ තියෙන කොපි කරගන්න
ඕවා. ඔව්. ඔය හාමුදුරු කෙනෙක්ගේ නමින් සර්ච් කළොත් එනවා. ඔයට යනවා. තව හොඳ ස්වාමීන් වහන්සේ නමක් කටුකුරුන්දේ ඥානානන්ද. කටුකුරුන්දේ ඥානානන්ද. ඉන්ටර්නෙට් එකේ සර්ච් කළොත් එන
ඥානාව.
ඔව්. හරිම හොඳයි. ගැඹුරු පෙන්වන්න. සුදස්සන හාමුදුරන්ගේ පොතුත් තියෙනවා. ඒ මේ නොමිලේ බෙදන්නේ මා සල්ලි වලට නෙමෙයි. දැන් හොවා ගන්න අමාරුයි ඒක. මොනේ
නේද නාරාගේ කල්ගෙනව චොපි කරලා දෙන්න කරේ. දෙන්න පුළුවන් මම තමයි.
මට එක පොතක් වගේ දෙන්න පුළුවන් ඉතින්. CD නම් ලේසි කොපි කරන්න. තව ඉතින් තියෙන දැන් අලුත් හාමුදුරුවරු ගොඩාක් හොඳයි. දැන් අර මෙහි වැඩි අර හාමුදුරුවොත් ඉතින් ඔය පැති පෙන්වන්න උත්සාහ කරනවා. එදා පොයට වැඩි අර මේ වල්පල ගෞතම හාමුදුරුවොත් මං හිතන්නේ පෙන්වන්න උත්සාහ කරනවා. මෙහෙමයි දැන් ඔබ දැන් ඔය එක හාමුදුරු කෙනෙක්වත් දැන් මේ හාමුදුරුව හරි කියලා ඒකෙන් නෙමෙයි බලන්න ඕන. කියන දේ ඔව් අඩුපාඩුවක් තියෙනවා නම් අයින් කරන්නත් Taman දක්ෂ වෙන්න ඕන. හරි. මේ පැත්ත පෙන්නුවට දැන් මං කියන දේක වුණත් ඔය විමසනකොට Tamanට අහු වෙනවා. මොකක් හරි අඩුවක් තියෙනවා නම් ඒක අයින් කරන්න නැත්නම් ආයෙ සාකච්ඡා කරන්න. මෙන්න මෙහෙම මොකද්ද මේකේ ප්‍රශ්නයක් තියෙනව නේද? ඒකයි විමසන්න කියන්නේ. ආයෙ ප්‍රශ්න කරන්න. එතකොට අපිට මේක හොයාගන්න පුළුවන් වෙනවා. ඒ දැන් ධර්මය දැන් මේ හාමුදුරුවෝ කියලා නම ලියාගෙන මේ හාමුදුරුවෝ කියන ඔක්කොම හරි කියලා බාරගන්න එපා. එහෙම කළොත් ධර්මය දකින්න බෑ. දැන් මේ දැනගත්තු දෙයට අදාළව තමන් හිතන්න අර කියන ඒවයි. එතකොට ඒකේ අඩුවක් තියනවා නම් ඒකත් වෙයි. ඒ එහෙමයි දක්ෂ වෙන්න ඕන. දැන් සම්මා දිට්ඨිය ඇති කරගත්තාම ওই දක්ෂතාවය එනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් ආ මෙතන ওই සම්මා දිට්ඨියට ගැලපෙන්නේ නැහැ නේ කියලා කෙලින්ම මේ අයින් කරන්න පුළුවන්කම එනවා. ධර්මයට ගැලපෙන්නේ නැති දෙයක් කිව්වොත්. ඒ කියන්නේ අයින් කරන්න කියන්නේ මේක මේ ලෝකෙට අයිති දැක්මෙන් කියනවාද ලෝකෝත්තර පැත්තෙන් කියනවාද කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. මොකද හුඟක් දේශනා අහන්න ලැබෙන්නේ මේ ලෝකෙට අයිති පැත්තෙන් ආත්ම දෘෂ්ටිය නේද? දැන් ලෝකෝත්තර පැත්ත කියනකොට වෙනසක් පේනවා ඒක. එහෙම තමයි. ඒව පස්සේ තමයි දුවන්නේ මුලින්.
ඒ මොකද
මේ කවි බණ කියන මන් දන්නේ මොකට කවි බණ අහනවද කියලා. හැබැයි හැබැයි ඉතින් එහෙම පිරිසකුත් ඉන්නවා.
කවි බණ අහන්න කැමති
කෙනෙක්
ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝ එපාම කියපු ධර්මයේ පරිහානියට තියෙන එකක් කියලා ඔක කිව්වා. මේ සංගීත ආකාරයෙන් රසයට වහල් වෙන්නේ. ධර්මයේ නෙමෙයි දකින්නේ.
සාමාන්‍ය කියන්නේ
පොඩි කතාවක් ගන්න කියන
කතාව
කියන්නේ. ඒවා ඉතින්
ආල කතාවේ
ඔව්. ඉතින් ඕක මම දන්නේ ඉතින් සමහරුන්ට එහෙම හරි ඉතින් අහගෙන ඉන්නවා නම් ඒකත් ලොකු දෙයක්. පෞරස් වෙන්නේ නැම කියන්නත් බෑ. මාත් ඔය සමහර කවි එකක් දෙකක් අහගෙන ඉඳලා තියෙනවා ඉතින්. එක්කෝ මේ ද්වේෂය වඩන්නේ එක්කෝ තරහ වඩන්නේ නේද? මන් දන්නේ. එහෙම තියෙනවා ඉතින්. ඒක තමයි නුවණින් දකින්න ඕන කියන්නේ. කවි බණක් වුණත් කමන්නේ අහගෙන හිටියට මේකේ පටිච්ච සමුප්පාදේ නම් කියන්නේ. පංච උපාදාන කරන්නේ මාර්ගය නම් පෙන්නන්නේ කවියෙන් හරි කමන්නේ. මොකද නිින්දයක් නැහැ නේ අහගෙන ඉන්න පුළුවන්. ඒ ඇත්තටම නිින්ද යන්නේ ධර්මයක් සාකච්ඡා කරනකොට ගැඹුර දකින්න ගෙනාට ඒ වුණාට අර ගායනාසරෙන් හරි වන්නම් කියන්නේ රතිපට්ඨානේ හරි අහගෙන ඉන්නා නම් ඒකත් ලොකු දෙයක්. හැබැයි නිකන් ඒකෙන් බලන්න ඕන තමන්ගේ හිතේ වැඩෙන්නේ ලෝභ දේශ මොහොද අලෝභ දෝසා මොහො පැත්තටද යන්නේ. ඔන්න ඔතන තමයි මනින්න තියෙන තැන. නේද? දැන් ඕගොල්ලන්ට දකින්න පුළුවන් ලෝකෙට අයිති දෘෂ්ටියටද වැටෙන්නේ ලෝකෝත්තර දැක්මද තියෙන්නේ කියන මට්ටමේ. يعني සම්මා දිට්ඨියට වැටෙනවද මේක? ඔන්න ඕක ගැනයි නුවණක් ඇති කරගෙන ධර්මයේ හොයන්න ඕන. ඉතින් මං ඔය නම් කීපයක් කිව්වට තව හාමුදුරුවෝ ගොඩාක් ඉන්නවා. අභිධර්මයේ පැත්තෙන් කැමති අයට ඉන්නවා ඉඟුරුවත්තේ ධම්මගවීසි නේ. බොහොම හොඳයි. මේ දෙපැත්තටම හොඳයි. ඉඟුරුවත්තේ ධම්මගවීසි. අන්න බණ ගියොත් අහන්න. හොඳටම කෙලින්ම හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද ඒ අවබෝධයක් ගත්තු හාමුදුරු කෙනෙක් බණ කියනකොට වැරදි දෙයක් කියවෙන්නේ නැහැ. එහෙම දෙයක් ඉඟුරුවත්තේ ධම්මගවීසි තරුණ හාමුදුරු කෙනෙක් බොහොම හොඳයි. මම සමහර ඒවා
අහලා තියෙනවා. බණ
කියවීසු. ඔව්. ඒ යාළුවා. ඉතින් ඒ හාමුදුරුවරු දැන් සාමාන්‍ය හාමුදුරුවරුන්ට වඩා හොඳයි. දැන් කීප නමක් ඉන්නවා. මම මේ හාමුදුරුවරුන්ට වෙනම කියනවා නෙවෙයි. ගලිගමුගේ ඥානදීප හාමුදුරුවෝ, කුකුල්පනේ සුදස්සී හාමුදුරුවෝ, ඒ ඔය වගේ සයින් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය කෙනෙක්ගේ ශ්‍රද්ධාව හදන්න හොඳයි. හැබැයි තමන්ට දැන් තේරෙයි අර මේ ගැඹුර සම්මා දිට්ඨිය පැත්ත මේ ගැඹුරු මට්ටමින් තියෙන දේශන සමහර විට ඒ ස්වාමීන් වහන්සේලාගේ ඇති මට ඒවා අහන්න ලැබිලා නැහැ. ඉතින් මට අහන්න ලැබුණ දේවල් වලින් මම දැකලා තියෙන්නේ අර තාම ටිකක් ලෞකික මට්ටමේ දේශනා තමයි අහන්න ලැබෙන්නේ. ඒක ඔයගොල්ලෝ තෝරගන්න ඕන. දැන් එතනින් එහාට දැක්ම ගන්න නේද? දැන් ඔය කිරිබත්ගොඩ සායන් වහන්සේත් ඉතින් ඒ ලෞකික පැත්ත පෙන්නනවා. ශ්‍රද්ධාව ඇති කරනවා. හැබැයි ඉතින් මේ මේ සම්මාදිට්ඨිය කියන එක නම් ගෑවිලාවක් තියනවාද කියලා දැන් ඕගොල්ලන්ටම බලන්න පුළුවන්. මේ කියපු දේවල් තියනවාද? එතන අපිට ඒ ගන්න තියෙන දේ ගත්තට පස්සේ එතනින් එහාට යන්න තමන්
යන්න ඕනේනේ අපි කොහොමද
නුවණ ඇති කරගන්න ඕනේ.
යන්න ඕනේ
නේද? ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටනේ. මේ ජීවිතේම මේක ඉවර කරන මාර්ගයකට වැටෙන්න නම් මොන විදිහේ දෙයක්ද කොහොමද ධර්මයේ හොයන්න ඕනේ? අන්න ඕකයි තේරුම් ගන්න. ඒ මම ඒ පෞද්ගලිකව දැන් ඒ හාමුදුරුවරු හැමෝම හොඳ වැඩක් කරනවා. ඒගොල්ලන්ගේ තියෙන හැකියාවන් මට්ටම අනුව ඒගොල්ලෝ හොඳ චේතනාවෙන් කරනවා.
දේශනා කරන හිඳ හැමෝටම මේක තේරෙන්නේ නැහැ කියලා සරල එකක් දේශනා කරනවා
වෙන්නත් තිබේ. ඔය දැන් සරල කරාටම ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එහෙම දෙයක්ත් තියෙනවා. සරල කරන්න පුළුවන්. අපි සරල කරන්න තමන්ට යම් කිසි අවබෝධයක් ඇතුව ඒක කරන්න ගියොත් විතරයි ඒ දේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර තියෙන ධර්මෙත් විකෘති වීමක් තමයි වෙන්නේ. ඕනවට වඩා සරල කරන්න ගියා. ඒ ඔය විසුද්ධි මාර්ගේ කියනකොටත් ඒ වගේ පරිස්සම් වෙන්නේ. මොකද විසුද්ධි මාර්ගේ ලියපු හාමුදුරුවම ලියලා තියෙනවා මම මේක අවබෝධෙන් ලියපු දෙයක් නෙවෙයි කියන එක. හරි. බුද්ධඝෝෂ. ඒ හාමුදුරුවරු හොඳයි. අද කාලේ ඉන්න හාමුදුරුවන් වඩා ගොඩා. ඒ වුණාට ඒ වටිනකම. දැන් මේවා විස්තර කළාට මේවා මම අවබෝධකින් නෙමෙයි විස්තර කරන්න කියන කතාව මුලම ගාථාවේ කියලා තියෙනවා. විශේෂයෙන් පටිච්ච සමුප්පාද ගැන. එතන
කියන්නේ ඉතින් මේ අර
අපි ඒ ඒවයිදී ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ පොතම වැරදි කියනවා නෙමෙයි. ඒකේ ගන්න දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි අපේ සම්මාදිට්ඨිය නුවණ ඇති කරගෙන ඒවයි ගන්නවන ප්‍රයෝජනේ ගන්න පුළුවන්කමයි හදා ගන්න ඕන. ඒක එනවා. ඔය ඔය දැක්ම එනකොට ඉතින් ධර්මයේ දකින්නකොට දැන් බුදුරජාණන් වහන්සේ කිව්වේ ධර්මයේම ගුරුතනතුරේ තියාගන්න කියලා. ඔකයි. තේරෙයි කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැන් මං කියන ඒවා හැමම විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ධර්මයට අනුව Tamanට බලන්න පුළුවන්කම ඉන්නවා. ඒක තමයි මේ ඇති
කරන්නේ.
ධර්මයේ දකින විදිහයි මේ පෙන්නලා දෙන්නේ. ඒක දැක්කට පස්සේ ඉතින් Taman කොහෙන් හරි ඔක හොයාගන්නවා. ඊට පස්සේ කවුරු ළඟට ගියත් කමන්නේ නැහැ භාවනා කරන්න. මොකද Taman දන්නවා මේක ඔව් ධර්මයට ගැළපෙන දෙයක්ද මේ මේ මේකේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් දෙයක්ද නැද්ද කියන එක Tamanටම අවබෝධ වෙනවා.
සර අජංචා කියලා.
ඔව්.
ඒ හාමුදුරනේ කොත්තර තියෙනවනේ. හරි ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා කරන්නේ භාවනාව
කියලා. ඔය එහෙම කිව්වට ඉතින් හරි ගුරුවරයා හොයාගන්නේ කොහොමද? හරි ගුරුවරයා තමයි ධර්මයේ.
නැත්තම් ඒ ඒක වැරදි පැත්තට යනවා.
ඒක වෙනවයි.
ඔව්.
ඉතින් අපි අවබෝධයක් නැති කෙනෙක්ගෙන් අහගන්නකොට ඊ පැත්තට යනවා මිසක්.
අනිත් ආයේ හැරෙන්නේ නැහැ.
ආයේ බලාපොරොත්තු වෙන්න බෑනේ ඊට වඩා එහාට යන. ඒක හරි ඉතින්. ඒ කියන කතාව. වැඩේ තියෙන්නේ අපි කොහොමද හරි ගුරුවරයා තෝරගන්නේ කියන එකට තමන් නුවණින් බලන්න වෙනවා. ඉතින් අර ටිකක් කල් හරි ගිහිල්ලා Tamanට අවබෝධ වෙනවා නම් ආ මෙතනින් මෙතන නෙමෙයි ධර්මය තියෙන්නේ එහාට යන්න ඕන කියලා ඉදාට අත්තරින්න පුරුදු වෙන්න ඕන. දැන් මේ වෙනකන් දැන් මං කියන දේවල් හරි කියලා හිතෙනවා ඇති දවසක හිතුනොත් මේවා වැරදි කියලා ඉදාට අයින් කරලා හරි දේ අල්ලගන්න. එහෙමයි ධර්මය හොයන්න ඕන. කාලාම සූත්‍රයේ ඔක පැහැදිලිව කියලා තියෙනවා. තමන් දෘෂ්ටිගත වෙන්න එපා. මෙතනමයි හරි දේ තියෙන්නේ. මෙතන විතරයි ධර්මයේ තියෙන්නේ. එහෙම හිතපු ගමන් දෘෂ්ටිගත වුණා. ඒ සමහර වෙලාවට හාමුදුරුවරුත් එහෙම කියනවා ඇහෙනකොට ඉතින් හරි අනුකම්පා හිතෙනවා. එතෙන්ට යන පිරිස ගැනයි මෙතන විතරයි ධර්මයේ තියෙන්නේ. ඔය කතාව කියනකොටම ඒකෙන්ම තේරුම් ගන්න ඔය තනිකර දෘෂ්ටිය. ඒ කතාව කියන්න බෑ හාමුදුරු කෙනෙකුට. එහෙම කියනවා නම් ලොකු වැරද්දක් කියන එක තේරුම් ගන්න. වෙන ඒවා අහන්න එපා. මේ මේකමයි මෙතනමයි තියෙන්නේ කියනකොටම එතනම වැරදි. එහෙම සීමාවක් දානවා නම් මොකද්ද අඩුවක් වහගන්න කරන දෙයක් ඔය කරන්නේ? ධර්මයේ දකින්න කෙනා එහෙම කවදාවත් කියන්නේ. යන්න ඕන තැනක ගිහින් ධර්මය හොයන්න මෙන්න අවබෝධය තියෙනවා නම් ඕගොල්ලෝ දන්නවා. හරි වැරදි තෝරගන්න. වෙන අයගේ වහන්න එපා කියන්නේ ඒවා ඇහුවොත් ඒ පැත්තට යයි කියලා බයට. මොකටද බය වෙන්නේ හරි දෙය කියනවා. එතනම දකින්න වරද්දගෙන කියන එක. එහෙම කවුරු හරි කියනවා. දැන්
මග්ගා මග්ග විසුද්ධිය කියන්නේ එතකොට දැන් අපි ආභාවනා කරගෙන යනවා.
මගයි නොමගයි තේරුම් ගන්න පුළුවන්කම.
ගන්න පුළුවන් වෙන්න.
දැන් මේකද මාර්ගය නැද්ද කියන එක තේරුම් ගන්න හැකියාව. ඕක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග තේරුම් ගැනීම නුවණ. ඒක ධර්මයට අනුවත් ගලපලා බලන්න ඕන. තමන්ට හිතුන පළියටම හරියන්නේ නැහැ. ධර්මයට ගැලපෙනවද කියන එකත් එක තමයි හැමතිස්සෙම බලන්න ඕන. එතෙන්දිත් පරිස්සම් වෙන්න වෙනවා. සමහරු ධර්මයේ වෙනස් විදිහට තේරුම් කරලා ගලපන්න හදනවා. ඒවා ටිකක් ඔය දැක්ම එනකොට ඒවට අහුවෙන්නේ නැහැ. බය වෙන්න එපා. හරි. මේක ලෝකෙට අයිතිද නැද්ද කියන එක සම්මා දිට්ඨි ටික හොඳට කියවන්නේ. ඒක දකිනකොට ආයි මුලා වෙන්නේ නැහැ. තියෙන මුලාවල් වලින් මිදෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු. මේ මම හිතනවා දැන් ඊයේත් හිටියායට අද තව හොඳට පැහැදිලි වෙන්න ඇති. මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන එක? නේද? ආයතනකින් දැන් ඒක ආයෙ ආයෙ අහනකොට තව තව ඒවා තව නිරවුල් වෙනවා. මේක සැරේම ඇහුවට සමහර දේවල් එකපාරට අපි පිළිගන්න පුරුදු නෑ. මොකද අපේ දෘෂ්ටි බලවත් වෙනවා. මේ ධර්මයේ දකිනවා කියන්නේ අපි හදාගෙන ඉන්න වැරදි මත කඩන එකනේ. මේ වැරදි මත මේ සංසාරේ දිගට ආපු ඒවානේ මේ කඩන්න හදන්නේ නේද? ආයතන හැට රැවටෙන එක. ඒක එකපාරක් ඇහුවටම ඔක හරියන්නේ නෑ. ආයේ ආයේ අහන්න ඕන, බලන්න ඕන. ඒකයි ඔය භාවිතා බහුලී කතා කියලා තියෙන්නේ. ඔකයි භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. එතකොට තමයි අපේ වැරදි දෘෂ්ටි ටික ටික අයින් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතනවා ඒ සඳහා මේ කාලය තුල අවබෝධයක් ලැබෙන්න ඇති. ඉතින් දැන් හැමෝම වගේ සමාධිත් වඩනවා නේද? ඒවා තනියෙන් කරන්න ඕන. ඒතර සමාධි වඩනකොට අනිවාර්යෙන් සීලය රැකෙනවා අනිත් පැත්තට. ඒතර සීල සමාධි මේ ප්‍රඥා පැත්ත මේ ධර්මයේ විමසීම තුලින් ලැබෙනවා. විදර්ශනය කරන්න පුළුවන්. ඒතර සීල සමාධි ප්‍රඥා වැඩෙන මාර්ගයක ඉන්නේ කියන එක ඒ කුසල් සම්භාරයක් රැස් වෙන දෙයක්. ප්‍රතිපත්ති පූජාව ආමිස පූජාවට වඩා හුඟා කුසල් සිද්ධ වෙනවා. දේ සතුටු වෙන්න පුළුවන් කුසල් සම්භාරයක් රැස් කරගත්තා. එහෙම පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් බලාපොරොත්තු වෙන දෙවිදේවතාන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒකම ඒ සතුටටපත් වෙන දෙවිදේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල අයවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් සතුරු උපද්‍රවයක් ආදී ඕන නරක දෙයක් වෙන්න තියෙනා නම් ඒ සැමගෙන්ම අප සැමම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම්කිසි මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු වෙන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා මළගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නම් හෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඊළඟට මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ඉමිනා පුඤ්ඤ කම්මේන කියන මේ කරපු පින්වල බලයෙන් අපට බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පාමා මේ බාල සමාගමෝ. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න සතන් සමාගමෝ හෝතු. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඊළඟට දැන් ඔය සංඛාරා ගැන තමන්ට අවබෝධයක් ඇති හිතෙන් කරන සංස්කාර නේද? ඒවා අවිද්‍යාව මුල් වෙලාමයි කරන්නේ. මොකද ඒවා ලෝකෙට අයිති කියලා හිතනවා. එහෙම හදන සංඛාර ඔක්කොම සබ්බේ සංඛාරා අනිත්‍යයි. අපව දුකටපත් කරන. ඊළඟට මේ හිතට අරමුණ වෙන ධම්ම සේරම ආත්ම හැඟීමක් දෙන්න හැදුවට ඒවයි තියෙන්නේ අනාත්ම ස්වභාවය. ඔන්න ඔය ටික ඇත්ත ඇති හැටියට තේරුම් ගියොත් යදා පඤ්ඤාය පිස්සති. එතකොට ඒ නිසා සකස් වුණ දුක අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛේ. ඕක තමයි විසුද්ධියට මාර්ගය. ඒ සමග්ගෝ විසුද්ධිය අනිවනට මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පිස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පිස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පිස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.